Order, please. කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන කර මන්ත්‍රීවරණ 2018 නොවැම්බර් මාස 17 වෙනි බදාදා 15 වෙනි බ්‍රහස්පතින්දා සහ 16 වෙනි සිකුරාදා දිනයන්හි පාර්ලිමේන්තුව රැස්වීම පවත්වන ලැබූ අවස්ථාවලදී සභා ගාභ්‍ය තුළ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බල අභ්‍යන්තර පොළොල් විමර්ශනයක් පැවැත්වීමට හැකිවන පරිදි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ගරු ජේ මානන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් හිටපු කතානායක ගරු චමල් රාජපක්ෂ ගරු එම් රංජිත් මද්දුම් බණ්ඩාර ගරු චන්ත්‍රි ගජදීර ගරු විමල් රත්නායක සහ ගරු මාවේසෝ සේනාජි රාජා යන මහත්වරුන්ගෙන් සමන්විත මා විසින් පත්වන ලද තත්කාලික කමිටුවේ වාර්තාව මම මෙම ගරු සභාවට ඉදිරිපත් කරමි. ගරු නියෝජ්‍ය කතානායකතුමා මේ පැහැදිලි කළොත් හොඳයි.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුව හෙවත් ව්‍යවස්ථාදායක ජනතා පරමාධ්‍ය පත්තිය නියෝජනය වන අප රටේ උත්තරීතර ආතෙනයි. එහෙත් අවාසනාවකට පසුගිය වර්ෂයේ නොවැම්බර් මාස 14, 15 සහ 16 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ රැස්වීම පැවැත්වෙන අවස්ථාවන්හිදී සභා ගර්භය තුළ සිදු වූ අශෝභන සිද්ධිදාමය පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ගරු කතානායකතුමා විසින් 2018 නොවැම්බර් මාස 29 දින මාගේ සභාපතිත්වයෙන් ගරු ආර් එම් රංජිත් මද්දුම් බණ්ඩාර, ගරු චමල් රාජපක්ෂ, ගරු චන්දසිරි ගජදීර, ගරු බිමල් රත්නායක සහ ගරු මාවේ සෝනාදි රාජා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුතුමන්ලාද ඇතුළත් වන පරිදි තත්කාර්ය කමිටුවක් පත් කරන ලදී. එම සිද්ධිය සිදු වූ දිනවල සභාවේ කටයුතු වලට අදාළව පාර්ලිමේන්තු විසින් පටිගත කරන ලද වීඩියෝ පට සහ විවිධ මාධ්‍ය ආයතනවලින් ලබාගත් විද්‍යුත් පට සාධාරණ සහ අපක්ෂපාතීව කිසිදු පාර්ශවයකට අගතියක් නොවන පරිදි ඒ ආකාරයෙන් සිදු වූ සිද්ධි පමණක් මුල් කරගෙන එකී කමිටුව විසින් රැස්වීම මාර 7ක් පුරාවට පූර්ණ විමර්ශනයක් සිදු කරන ලද අතර කමිටු සමාජික මන්ත්‍රීන් විසින් පමණක් නොව මේ පිළිබඳ ස්වාධීන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්ද සිදු කරන ලද විමර්ශන වාතාවද ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එවැනි සිද්ධීන් සම්බන්ධව නීතිමය තත්ත්වයන් පිළිබඳව නීතිපතිතුමාගේ නියෝජ්‍යයන්ද සම්බන්ධ කරගනිමින් තත්කාර්ය කමිටුවේ අවසාන වාතාව සකසන ලදී. සමස්ත පාර්ලිමේන්තුවේම කීර්තියට සහ අභිමානයට හානිය ගෙන දුන් මෙම අශෝභන සිද්ධිදාමයට නායකත්වය ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිහිප දෙනෙකුම හඳුනාගෙන ඔවුන්ගේ නම් මෙම වාතාවේ පැහැදිලිව සඳහන් කර ඇත. මෙම සිද්ධිවලට දේශීය වශයෙන් සහ පිටස්තර විශාල ප්‍රචාරයක් ලැබුණු අතර තාමත් පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ විමසීම් කරනු ලැබේ. එමෙන්න පුරවැසියන් සහ සිවිල් සංවිධාන 16ක් මේ සම්බන්ධයෙන් පොලිසිය අවධානය යොමු කර තිබූ අතර ඊට අමතරව විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්ද ගරු කතානායකතුමාට විරුද්ධ පැමිණිලි කර ඇත. මේ අනුව පාර්ලිමේන්තුව වැනි රටට ආදර්ශයක් දිය යුතු විනය ආරක්ෂා කළ යුතු උත්තරීතර ආයතනයක ඉදිරි අනාගතයේදී මෙවැනි අවාසනාවන්ත සිද්ධි සිදු නොවන පරිදි වාතාවරය සඳහා නිර්දේශවලට අනුකූලව පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවට මෙය යොමු කර ජනතා ප්‍රසාදයේ නැති වී යන ආකාරයෙන් ගරු කතානායකතුමා විසින් යෝග්‍ය පියවර ගනු ඇතැයි අපි විශ්වාස කරමු. අවසාන වශයෙන් මෙම කටයුත්ත සාක්ෂාත් කර ගැනීමට හැකිවන පරිදි සිය නොමසුරු දායකත්වය හා ශ්‍රමය කැප කළ කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන්ටත් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරී මහත්මාත්වීන්ටත් එම තත්කාර්ය කමිටුව වෙනුවෙන් මාගේ කෘතඥතාවය පිරිනැමීමට මේ අවස්ථාව කරගැනීම
බොහොම ස්තුතියි. ලිපි ලේඛනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදින් ක්‍රීම් පුනරුත්පාදන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, මුදල් කොමිෂන් සභාව විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත කෙරෙන
allow our privileges to be handed over to the police.
Yeah, I haven't gone to the police, but some of the members have gone to the police.
Our MPs are being called by the police.
Yeah,
and they have been asked to come in relation to the report on the deputy speaker.
Yeah,
we have not read.
No, not on that.
So, until then, all rights of all MPs should be protected. We are under the Privileges Act. We are under the Privileges Act. Please, so I'm not requesting for anything else.
Yeah.
You can make an inquiry, you can make any decision, the Privileges Committee, all that. But when the report is released in this manner, the public knows and the MPs are unaware of the report. So, see, will it be given now?
Yeah, it will be tabled today.
Will it be distributed to all?
It will be tabled today. And I think that there have been separate police investigations on that. I have no role. That happened because two of your MPs have complained against me to the police and they have taken a statement from me also.
Not on that, sir.
Yeah.
Sorry.
Not on this. There are two separate issues. Yeah.
With any complaint made against the Honorable Speaker, that is not the issue that is being questioned.
Yeah.
Now, we are going into a debate unnecessary. I raise this because of the rights of the MPs.
Definitely, yeah.
But if you say our MPs can be summoned by the police for an incident within the chamber of the house, then our privileges have no meaning. No meaning. You have to protect the privileges and the rights that have been enshrined to members of parliament and the house first.
Some of them have given a statement. Yeah. Anyway, we'll discuss as the party leaders. Yeah. I'll take your point.
You have to make a very clear decision.
Yeah, we will discuss that as
the
party leaders.
The Honorable Prime Minister agreed yesterday when we met, when our delegation headed by the leader of the opposition met him.
Yeah, but on the police, the police inquiries one, he was aware. He said he didn't want to get into, this morning also told me, he didn't want to intervene on those issues. So that is why best thing now we will have to discuss the party leaders. Yeah.
No. Sir, I think you should have a special meeting on this.
Yeah, we will have,
party leaders before proceeding in any manner.
No, we are tabling it today, but after that, yeah. Then at the table, no. කියන්න ගරු ආචාර්යතුමා
ගරු කථානායකතුමනි මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ තුල දැන් මේ පාර්ලිමේන්තු සභා ගැබ තුලදී වාසුදේව නායකකාර මන්ත්‍රීතුමාට බිම පෙරලගෙන ගොවි ජන සේවා පනත අවස්ථාවේ පහර දුන්නා එතුමාට තුවාල සිදු වුණා අපි ලංගමයේ පුද්ගලීකරණයට විරුද්ධව නුගියගොඩ ඉඳන් බස් රථයෙන් පාර්ලිමේන්තුවට එනකොට මහජන මන්ත්‍රීවරුන්ට තියෙන අයිතිවාසිකම් නොසලකා එක්සත් ජාතික පක්ෂයේ පොලිස් කණ්ඩායම් මිරිහාන ප්‍රදේශයේදී දිගින් දිගට පහර දීලා ඒ මන්ත්‍රීවරු ඇවිල්ලා කථානායකතුමාට පැමිණිලි කළා විභාග කරනවා කිව්වා මේව කවදාක්වත් පොලිසියට අධිකරණයකට ගෙනිච්ච නැහැ
කථානායකතුමා
ඉතින් ඒ නිසා පාර්ලිමේන්තුව තුල තිබෙන ටික සියලුම උත්තරීතර ආයතනයේ වශයෙන් නීති සම්පාදනය කරන ආයතනයේ වශයෙන් අපේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න බැරි නම් එතනදී ඒක අරගෙන යනවා නම් අපි පාර්ලිමේන්තු වරප්‍රසාද වලින් බැහැරව පොලිසියට
CID මම ඒක වරප්‍රසාද කමිටුවට පැවරුවා අද මම කිව්වෙත් ඒකයි
ඈ CIDට සර්
CID වෙන්නේ පොලිසිය ගහපු සම්බන්ධයෙන් පහර දීම් සම්බන්ධයෙන් වෙන පරීක්ෂණයක් ඒගොල්ල කරනවා ඒක මටයි දෙයක් නෙමෙයි සිවිල් සමාජයේ ආයතන 16ක් දාලා පොලිසිය පරීක්ෂණයක් කළා ගරුපක්ෂ නායකතුමා ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙන්නෙක් මට විරුද්ධවත් පොලිසියට කම්ප්ලේන්ට් කළා ඉතින් යනු පරීක්ෂණ කළා මමත් ඒ සම්බන්ධයෙන් ස්ටේට්මන්ට් එකක්
දුන්නා සර්ට අයිති
විපක්ෂ නායකතුමාට දෙන්න ඕ
මේ මන්
ඔව් අයිතිය දෙක තමයි ඔව්
ඔව් ආ එනක් කියන්න
ඔව් ඔව් හරි දැන් ඔබතුමා කියන්නේ මොකද
ගරු කථානායකතුමනි ඇත්තටම දැන් මේ අද ගැරලි මහජන ගැරලි තුල ගත්තත් දරුවෝ ඉන්නවා. හැබැයි ඔබතුමා කරපු වැඩපිළිවෙල තුල මේ වලට බැහැලා මේ සෙන්කෝලේ උත්සවයක නැවතිලා තියෙනවා ගරු කථානායකතුමනි. මම හිතන්නේ මේ දඩුවන් දීම තුල අපි සතුට වෙනවා මන්ත්‍රීවරු හැටියට මේ අශෝභන හැසිරීම රටාව නැවත නිර්මාණය නොවන කටයුත්තක් කිරීම පිළිබඳ අපි අගය කරන ගරු කථානායකතුමනි ඔබතුමායි ගත්ත වැඩපිළිවෙල තුල දැක්කා. ඒ වගේම මම අහන්නෝ අපේ නියෝජක කථානායකතුමාගේ වාර්තාව කියම තුල ඒ සිද්ධියට සම්බන්ධ වෙච්ච මන්ත්‍රීවරු පිළිබඳව යම් මූත්‍රා පරීක්ෂණයක් හරි අර රුධිර පරීක්ෂණයක් කරන මොකද එදා ඒ හැසිරුනේ හදිසියේ වනා හරි පාවිච්චි කරපු විදිහට තමයි ගරු කථානායකතුමා ඔවුන් හැසිරුනේ
හොඳයි ගරු විමල් වීරවංශ මහත්මයා
ගරු කථානායකතුමනි
කියන්නෝ
ඒ ඔබ මතා කතා කළේ මේ තමන්ගේ වාහනේ
නෑ ඔබතුමා කතා කරන්නේ
වෙන වාහනයක ගියොත් රියුතුමාට පහර දෙන මන්ත්‍රීතුමා
හරි හොඳයි
මේ සභාවේ වලක් ගැන කතා
කරගන්න හොඳයි හරි ගරු එස්.බී. සානාගේ මැතිතුමා
ඔව් කථානායකතුමනි අපි මේ ප්‍රශ්නය ඔබතුමා කථානායකවරයා හැටියට අපි ඔබතුමා කිව්ව විදිහටම පක්ෂ නායකයන්ගේ කමිටුවේ පාර්ලිමේන්තු කටයුතු කමිටුවේ පිළිබඳ සාකච්ඡා කරලා ඊට පස්සේ මේ අපේ වරප්‍රසාද පනතක් තියෙනවානේ මන්ත්‍රීවරුන්ට. ඒ තුල ඉඳගෙන අපි මේ ප්‍රශ්නේ
ඒක තමයි මම කිව්වේ. මම වරප්‍රසාද කමිටුවට යොමු කරනවා. නමුත් පොලිස් නිලධාරීන්ට පාර දීම සම්බන්ධයෙන් වෙනම පොලිසිය පරීක්ෂණ කරන ඒවට මට අත ගන්න බෑ. අගමැතිතුමාත් පිළිගත්තා. ඒකට පොලිසිය ඒ ප්‍රශ්නෙට අනිකම දැන් අද නියෝජ්‍ය කතානායකතුමා සඳහන් කළේ අපි සෑම දෙයක්ම වරප්‍රසාදයකට පැනලා. නමුත් පොලිස් පාර දීමක් තියෙන සම්බන්ධයෙන් නෑ ඒක ආරක්ෂාවට පාර දීම ඒකින්ද ඒකන වෙන අපි කතා කරමු මේ සම්බන්ධයෙන්. හරි ගරු විපක්ෂ නායක ගරු විපක්ෂ නායකතුමා
මටත් වචන සල්
කියන්න ඔබතුමා කියන්න
දහසක් කියන්න මේ සිද්ධි සිදු වුණේ පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව පිටස්තර ආයතනයකින් පොලිසියෙන් පරීක්ෂණ පැවැත්වීම අපි දන්නේ සුදුසු නෑ කියලයි. මොකද මේක අපි ඔබතුමාට බලය තියෙනවා. ඔබතුමාට බලය තියෙනවා දඩුවම් කරන්න බලය තියෙනවා. පාර්ලිමේන්තුවේ බලය පොලිසියට යවලා පොලිසියට බාර දීලා මේ කටයුතු කිරීම එතරම්
හොඳයි.
ඒ පොද නෑ කියන එකයි මගේ මතය.
හොඳයි.
ඉතින් ඒක නිසා මේක ගෞරවය මේ සභා ගර්භය තුළ සිදුවෙච්ච සභා වුණා නම් මේක මම මීට වඩා වෙනස් අදහසක් දක්වනවා. මොකද සභා ගර්භය තුළදී වෙච්ච
ඒ පොයින්ට් එක මම ගන්න ගරු විපක්ෂ නායකතුමායි. තමයි කතා කරන්න ඕන. මනපර මැතිතුමා ඊට පස්සේ
කතානායකතුමනි අපි මේ අපි අද රටේ මේ පාර්ලිමේන්තුව කියන්නේ වැරදි විදියට හැසිරෙන අසික්කිත විදියට හැසිරෙන ස්ථානයක් බවට රටේ ජනමතයක් නිර්මාණය වෙලා තියෙන්නේ පහුගිය කාලේ මේකේ විනයක් නැති විදියට ක්‍රියා කරපු හින්දා. ඒ නිසා මේක රටේ උත්තරීතර ආයතනය ඔබතුමාගේ වගකීමක් තියෙනවා වරප්‍රසාදවලට මුවා වෙලා මේකේ ඕන විදියට පිනුම් ගන්න දෙන්න බෑ. මේක රටේ ජනතාවට ඔබ කියන්න ඕනේ. ඒක නිසා ඔබතුමාගේ වගකීමක් තියෙනවා ඔබතුමා ඒක හරියට ඉෂ්ට කරලා තියෙනවා. මේක දැන් අද විනයක් තියෙන පාර්ලිමේන්තුව බවට පත් කරමින් යනවා. ඒත් පහුගිය කාලේ ඔය පිනුම් ගහපු කට්ටිය අද තාම මේ පුරුද්ද නැති කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ පුරුද්ද තාමතර ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා ඒ විදිහට හැසිරෙනවා. ගරු කතානායකතුමනි අපි ඉල්ලන්නේ ඔබතුමාගෙන් ඔබතුමා ගැන ලොකු හැඟීමක් මේ රටේ ජනතාවට තියෙනවා. ඔබතුමා පිරිසුදු නායකයෙක්, ඔබතුමා විනය ගරු කරන නායකයෙක් වශයෙන් මේ පාර්ලිමේන්තුව විනීතව හැසිරෙන පාර්ලිමේන්තුව බවට පත් කරන්න ගන්න තියෙන තීරණ ඔක්කොම ගන්න කිසිම වරප්‍රසාදයකට කෙනෙකුට මුවා වෙන්න ඉඩ තියන්න එපා කියලා ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා.
ගරු කතානායකතුමනි අපි දැන් එතුමල්ලා කතා කරේ දැන් අලුතෙන් අපි මේකේ අවශ්‍ය රීති මාලාවක් සම්මත කරා අලුතෙන්. එතකොට ඒ පරණ රීතිවල පුළුවන් අලුත් රීති මාලාව සම්මත කරා. දැන් එදා අර මිරිස් කුඩු ඇසිඩ් වුණා නම් අර පොලිසිය රාලාමිලා කීප දෙනෙක් ඇස් අඳ වෙනවා. ජයවික්‍රම පෙරහැමතුමාගේ සන්ද වෙනවා. විජිතේරත් මන්ත්‍රීතුමාගේ සන්ද වෙනවා. දැන් මේ අවස්ථාවේදී මිරිස් කුඩු ගෙනල්ලා මේකට අපි ඉඩ දීලා නිකන් ඇරියොත් ඊළඟ දවසේ ඇසිඩ් ගේනවා මේගොල්ලෝ. ඒක නිසා මේක තදින්ම ක්‍රියාත්මක කරන්න. මොකද ඉස්සරහට හරි වැදගත් වෙනවා. එදා බොහොම අශෝභන විදියට මම අපි දැන් බොහොම සම්භාවනීයත්වයෙන් සලකන අපේ හිටපු ජනාධිපතිතුමා ඔබතුමාත් මූලාසනේ ඔබතුමා මෙතන ඉඳගෙන මේ වැඩේ කරේ ඔබතුමාගේ ගෝලියෝ ටික. ඉතින් ඔබතුමාටත් වගකීමක් තිබ්බා ඒගොල්ලෝ ටික හසුරවා ගන්න. මේ ඔබතුමා මේ මෙතන බලා ඉඳිද්දි මේ සිද්ධිය වුණේ ඔබතුමාලාගේ හිටපු කෙනෙක් ගිහිල්ලා මේ මිරිස් කුඩු ගැහුවේ අර මන්ත්‍රීතුමා අපි බලාගෙන ඔබතුමාලාගේ ඉඳලා මිරිස් කුඩු අරන් ගියේ. ඉතින් ඔබතුමාට ලොකු අගකීමක් තියෙනවා. අපි වීඩියෝ පාටිය බැලුවා තමුන්නාන්සේලාගේ පිටිපස්සේ ඉඳලා අරන් ගිහිල්ලා මිරිස් කුඩු ගැහුවේ. ඊළඟ දවසේ ඇසිප් ගහන්න පුළුවන්. ඒක නිසා මේ ගැන ඔබතුමා විධිමත් පරීක්ෂණයක් කරන්න නැත්නම් මේක මා රස්තියාදු පිටියක් වෙනවා මේ පාර්ලිමේන්තුව.
හොඳයි.
අපි ඔබතුමාට ගෞරව කරනවා මේක කරන්න හරියට.
ඔබතුමේ ගරු ඒෂා විධානයේ මැතිතුමායි
ගරු කතානායකතුමනි මම මේ මතුවෙච්ච හින්දා මේ කාරණාව ඔබතුමාගෙන් විමසන්නේ. දැන් රජයේ නිලධාරීන් මේකේ සේවය කරනවා. රජයේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර යම් ගැටුමක් කරනවා ඔබතුමාට පුළුවන් ඒ වෙනුවෙන් ස්ථාවර නියෝග ප්‍රකාරව යම් කිසි තීන්දුවක් අරගෙන පාර්ලිමේන්තු අත්තිරවන මොන හරි ක්‍රියාමාර්ගයකට යන්න. හැබැයි මේකේ සේවය කරන රජයේ නිලධාරීන්ට මේ මන්ත්‍රීවරුන්ට හානි කරන්න බෑ. පොලිස් නිලධාරීන්ට එදා කරපු හානිය වෙනුවෙන් ඒ පොලිස් නිලධාරීන් කරපු පහර දීම වෙනුවෙන් අනිවාර්යෙන් මේක රටේ නීති අනුව ක්‍රියාත්මක වෙන්න ඕනේ. මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තියෙන වරප්‍රසාදයක මේ රජ නිලධාරීන්ට අරත්තේට්‍රම් කරන් ඉඩ දෙන්න බෑ. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා අනිවාර්යෙන් මේ පොලිස් නිලධාරීන්ට පහර දීපු අය වෙනුවෙන් රටේ නීති අනුව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු ගන්න. මේ මෙතන මතු කරන
මොහොතේ මහාචාර්ය මාර්ෂිය මැතිතුමා
ගරු කතානායකතුමනි මේ වෙලාවේ වුණ ප්‍රකාශ සහ විශේෂයෙන් මන්ත්‍රීවරු හැටියට අපි මන්ත්‍රී වරප්‍රසාද වලට යට වෙලා සිවිල් නීති කඩ කරන් කිස්සේ තිර දෙන්න බෑ. හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරා. නමුත් අපි දැක්ක ඒ වීඩියෝ වල සිඩ්නි ජයරත්න මන්ත්‍රීතුමා කිව්වා වගේම මොකද ඒ සිද්ධිය වෙනකොට පක්ෂ නායකවරු සියලු දෙනාම බලාගෙන ඉන්නකොට මේ සිද්ධිය උනේ. එනිසා ඒ පක්ෂ නායකවරුන්ගෙත් හිටපු ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාගෙත් වගකීම තමයි සිවිල් නීති කඩන විශේෂයෙන් පාර්ලිමේන්තු ආරක්ෂාවට පැමිණි පොලිසිය නිලධාරීන්ට පහර දුන්නේ පුටු කඩලා පහර දුන්නේ පොලිසිය නිලධාරීන්ට. ඉතින් ඒ සම්බන්ධයෙන් නැවත අපි කියනවනම් නේ වරප්‍රසාදවලට යටත් වෙලා පාර්ලිමේන්තු ඇතුලේ පරීක්ෂණයක් සිදු කළේ අපි ඒක හෙලා දකින. එහෙම නේ වෙන්න ඕනේ. රටේ මන්ත්‍රීවරු රටට ආදර්ශයක් දිය යුතු වෙනවා. එහෙම නැති වුණොත් වෙන්නේ අර අපි දැක්ක සමාජ මාධ්‍යාලවල තියෙන මේ පාර්ලිමේන්තුව ගිනි තියමු කියලා. එවැනි තැනකට පාර්ලිමේන්තුව වැටලා තියෙන්නේ. ඉතින් අපි නැවතත් එතෙන්ට යන්නේ නැතුව මේ සිවිල් නීති කඩ කරපු එක ගැන හරියට පරීක්ෂණයක් කරලා ඒ සම්පූර්ණ දඬුවම් ලබා දිය යුතුයි දඬුවම් ලබා දිය යුතුයි ගරු කතා නැහැ.
හොඳයි බොහොම ස්තුතියි ගරු සොයිසමැත්තමා. ගරු සභානායකතුමාව.
ගරු කතානායකතුමනි මම අවසාන වශයෙන් කියන්න කැමති රටේ නීතිය තමයි උත්තරීතර. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යටේ රටේ නීතිය යටපත් කරන්න බෑ. දැන් මේක ඇතුලේ අපරාධයක් වුණා. කවුරු හරි මැරුණා. කියන්න පුළුවන් වරප්‍රසාද කියලා. ඒක තමයි මම කියන්නේ. සර් රටේ නීතිය උත්තරීතරයි. රටේ නීතිය පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යටපත් කරන්න බෑ.
හොඳයි.
කරන්න බෑ.
හොඳයි. බොහොම ස්තුතියි ගරු සොයිසා මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි අද ආණ්ඩු පක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා මේ සිදුවීම සම්බන්ධව රටේ පවතින නීතියට අනුව කටයුතු කළ යුතුයි පාර්ලිමේන්තු උත්තරීතරයි. ඔබතුමා පාර්ලිමේන්තුව ක්‍රමානුකූලව දැන් එක තැනට ඇවිල්ලා තියෙනවා. විනය නීති රීති වලින් හොඳ තැනට ගෙනහලා තියෙනවා. ඔබතුමා ප්‍රශංසාවක් කරා. ඒ එක්කම ඔබතුමාගේ අවධානය මම යොමු කරනවා පාර්ලිමේන්තු උත්තරීතර විය යුතුයි මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඒ සියල්ල ඉතා ඉහළ මට්ටමේ තිබිය යුතුයි. ඉතාම ආදර්ශමත් යුතුයි. කිසිම තර්කයක් නැහැ. අද ලංකාදීප පුවත්පතේ 6 පිටුවට මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ලංකාදීප පුවත්පතේ 6 පිටුවේ කියලා තියෙනවා රංජන් රාමනායක ඇමතුමා කියලා තියෙනවා කොකේන් ගෙන්නනවා කියලා හඳුනාගත්ත පිරිසෙන් 6 විතරයි ආණ්ඩුවට තියෙන පානය කරන ගෙන්නන අය. ජනතා විමුක්ති පෙරමුණේ එක්කෙනෙක්වත් නැත. දෙවිඩි ජාතික සන්ධාන එක්කෙනෙක්වත් නැත. ඒතුන් සියලුම දෙනා කොහොට්ටුවේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන කියලා. ගරු කතානායක ඔබතුමා ඉල්ලීමක් කරනවා මේ රංජන් රාමනායක කියන ජීවිතයට කිසිම දෙයක් වෙන දෙයක් දැකලවත් නැති අපිට කුඩු ගන්න මිනිස්සු බාර පත් කරනවා මේ පාර්ලිමේන්තුවේ තියෙන ඔය කියන උත්තරීතර බව කොහෙද?
මම උපදෙස් දෙන බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. බොහොම ස්තුතියි. හරි වාඩි වෙන්න. මම අර දඩෝරියා කියන කොටස අයින් කරනවා සාමාන්‍ය ගරු මන්ත්‍රීන. අනික කොටස මොකද මම එතුමාට උපදෙස් දෙලා තියෙන්නේ ගරු මන්ත්‍රීවරුනි. හරි බොහොම ස්තුතියි. දැන් මේ සම්මාදෙන් අදහස් ප්‍රකාශ කළා. මම අපේ නියෝජ්‍ය ගරු නියෝජ්‍ය කතානායකතුමා සඳහන් කර පරිදි මේක ඉතිරියට ගන්න අපිට බලාපොරොත්තුවක් නැහැ. ඒ අපි පාර්ලිමේන්තුවේ මේක පරීක්ෂා කරලා අපි තීරණයක් ගන්න. නමුත් පොලිස් නිලධාරීන් පහර දීම සම්බන්ධයෙන් ඒ වගේම ජීවිත හානියක් එම සිද්ධ වුණා නම් මරණයක් වුණා නම් පුටුවෙන් ගාලම හරි වුණා නම් ඒවට කතානායක වාග් කියන්න බෑ. ඉතින් ඒ නිසා පොලිසිය පරීක්ෂණය කරනවා නම් ඒකට අපිට අත ගහන්න බැරිව අගමැතිතුමත් පිළිගත්තා. ඉතින් ඒ නිසා ඒ වාර්තා වෙනයි මේ වාර්තා වෙනයි. අපි මේ වාර්තාව අපි සත්තකින්ම අපි අතට සාකච්ඡා කරමු. පොලිසියම් කේ ක්‍රියාදාමයක් ගන්න නම් මට කතානායක වරින් පොලිසියේ පරීක්ෂණ වලට බාධා කරන්න බෑ. බොහොම ස්තුතියි. අපි ලිපිලේකාංජිය පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, මුදල් කොමිෂන් සභාව විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත කෙරෙන නිර්දේශ 2019 මම ඉදිරිපත් කරමි. එම නිර්දේශ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
කතානායකතුමනි, 2016 වර්ෂය සඳහා සැලසිනේ රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නෛතික කටයුතු, දූෂණ විරෝධී සහ මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නගර සැලසුම් ජල සම්පාදන උසස් අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පර්ෂාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පර්ෂාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිනුම්, 2017 වර්ෂය සඳහා වෛද්‍ය විද්‍යා පර්ෂාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2017 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන ස්වදේශ කටයුතු ගරු අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත්සභාව පළාත් පාර්ලිමේන්තුවයි
ගරු කථානායකතුමනි 2013 වර්ෂයේ සඳහා දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව හා ගිණුම් මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තෙමු කෘතයේ මම යෝජනා කරමි.
ගරු අධිකරණ බන්දනගාන ප්‍රංශකත අමාත්‍යමිය
ගරු කථානායකතුමනි 87 අධිකාරිය බාර ආඥා පනතේ 6 ආ වගන්තිය සහ 19 ආ වගන්තිය සමග කියවිය යුතු 115 ආ වගන්තිය යටතේ ප්‍රකාශිත භාරවලට අදාළ තොරතුරු සම්බන්ධයෙන් අධිකරණ හා බන්දනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 ජනවාරි 28 වෙනි දිනදී අංක 2008-10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග නෛතික කටයුතු දූෂණ විරෝධී සහ මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තෙමු කළ යුතුයි මම යෝජනා කරමි.
තුන කාරක සභා වාර්තා පිළිගැන්වීම ශ්‍රී ගරු විමල් අපි අවසානයේ මම දෙන්න මේ කාරක සභා වාර්තා පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සහජීවනයේ සාතිකයෙන් පිණිස ඒ පිළිබඳ අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තු වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අතු වාර්තාව මා විසින් ඉදිරිපත් කරමි. ගරු සභානායකතුමා රජයේ මුදල් පින්දුම කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු සුමන්දිරන් මැතිතුමා විසින් පිළිගැන්වීම. ඒ වෙනුවෙන් ගරු බිමල් රත්නායක මැතිතුමා ඉදිරිපත් කරනු ඇත.
ගරු කථානායකතුමනි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ විසින් 2018 අයවැයෙහි මුදල් වෙන් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමග අනුකූල වන්නේද යන්න ඇතුළුව ඇසමේන්තු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත්
කරනවා. මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු සුජීව සේනසිංහ මැතිතුමා ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස මැතිතුමා
ගරු කථානායකතුමනි වැලිකන්ද මොණ්ඩරතැන්න අංක 17 දරන ස්ථානයේ පදිංචි DMRD දිසානායක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
මේ පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නකරු හේෂා විතානගේ මැතිතුමා අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කර පිළිබඳ ඇමතිතුමා එසීමට මම ආයිගිවිද මම එන්න මම යන්න අවස්ථාව දෙන්න.
ඔය ප්‍රශ්නේ අහන්න දෙන්නක අයියෝ අයියා.
හොඳයි. නෑ මම මොකක් ගැනද? මම මේ අවසාන යන්නේ අවස්ථාව දෙන්න. මේ මේ දවසේ වැඩ කරලා ආරම්භ කරන්න ඉතින් අවස්ථාව දෙන්න. නැත්නම් ඩිස්ටර්බ් මම අවස්ථාව ගන්න වල වාඩි වෙන්න. නෑ. අවස්ථාව දෙන්නම්. මං කිව්වා ප්‍රොෆෙසර් අවස්ථාව දෙන්නම් වාඩි වෙන්න. කලබල වෙන්න එපා මම කවදා නොදීුන්නේ නෑනේ හැමදාම දෙනවා. දවසේ කටුවෙද්දි ගිහිල්ලා ඉවරලා ප්‍රධාන කටුවෙද්දි යන්න ඉතින් අවස්ථාව දෙන්නම්. එහෙම හදිස්සි එහෙම ලොකෝ මාදිසියක් නෑනේ. හේෂා ගරු හේෂා විතානගේ මැතිතුමා
මම අහනවා ගරු කථානායකතුමනි මේ කිරිපණු ගායටත් බේට් එකක් දුන්න
හොඳයි ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කාර්ය පිරිනැම් මැතිතුමා විසින්
ගරු කථානායකතුමනි A1 සබරගමුව පළාත් සභාවිත 2015 සිට මේ දක්වා ලබා දී ඇති තොරතුරු අනුව රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව 6695ක් වෙති. A2 ඇමුණුම එකලස සභාගත කරනවා. A3 3959. A4 අවස්ථානුකූල ලෙස රජය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ අනුව රැකී අවස්ථා ලබා දීමට කටයුතු කරනවා. ආ අදාළ නොවේ. පිළිතුර ඉවරයි.
ගරු කථානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම හිතන්නේ ගරු ඇමතිතුමාට යොමු කරනවා. උපාධිධාරීන්ට රැකියා ලබා දීමේදී පහුගිය කාල සීමාවේදී පත්වීම් ලබා දුන්න යම් පිරිසකට ඉතුරු පිරිසට පත්වීම් ලබා දෙන මේනෝට කටයුතු කරලා තියෙනවා. මම ගරු ඇමතිතුමාගෙන් දැනගන්න කැමතියි අපේ ඉතිහාසයේ මේ උපාධිධාරීන්ට පත්වීම් ලබා දීමේදී ඒ උපාධිධාරී රැකියා ලබා ගන්නා තරුණයා හෝ තරුණියට දෙන ගෞරවය පිළිබඳ යම් ප්‍රශ්නයක් තිබෙනවා. අපි දැක්ක සමහර වෙලාවට ඇට බෙදන්න ගමේ ගෙවල් ගාණිය විදින්න උනා. ඇට පැකට් උස්සගෙන සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගියාම ඉන්න පුටුවක් නැහැ. අදටත් සමහර උපාධිධාරීන් රැකියා ලබා ගත්තේ නිලධාරී ඉන්නවා. Tamanට හරියට රැකියා වෘත්තිය මොකක්ද කියන එක
නිශ්චිතව ලබා දීලා නැහැ. ඒ නිසා මම අහනවා මේ හදිසියේ උපාධාරකියා ලබා දෙන කටයුත්ත කරන වගේම ඔවුන්ට ගෞරවයෙන් රැකියා කරන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කරන්න අමාත්‍යාංශය යම් පියවරක් ගෙනලා තියෙනවද කියලා.
කථානායකතුමනි, පසුගිය කාලේ වගේ උපාධාරින්ගේ ගෞරවයට හානි වෙන විදිහට නැතුව ඒ ගෞරවය ආරක්ෂා වෙන විදිහට ඒක ලබා දෙන්න කටයුතු කරන.
දෙවැනි අතුරු ප්‍රශ්නය අර බේත් ගේන්නම වෙනවා මේ ගරු කථානායකතුමනි. කිරිපණු ගායට නැත්තම් මේ බෑ. දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු කථානායකතුමනි, උපාධාරින්ට රැකියාව ලබා දීමේදී රටේ ජාතික වැඩසටහනක් හදන්න ඕන. අපි දන්නවා මේ රටේ බිහි වෙන්නේ වැඩිපුර කලා උපාධිධාරී. කලා උපාධාරීන් බිහිවීමේ වැඩිපුර බිහිවීම තුළින් රැකියා නිර්මාණය වීමේදී මං හිතන්නේ ලොකු ගැටලුවක් තියෙනවා. වාණිජ විද්‍යාවේදී උපාධිවලට අදාළ රැකියාව අවශ්‍ය ප්‍රමාණය මේ රටේ තියෙදිත් කලා උපාධාරීන් වැඩිපුර බිහිවීම නිසා මම හිතනවා මේ උපාධාරින්ගේ රැකියා ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න ගැටලුවක් වෙලා තියෙනවා. මම අහනවා ජාතික ප්‍රතිපත්ති කටයුතු ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මගින් අනාගතයේ තුලදී මේ උපාධාරියාට වටිනාකමක් දෙන්න, රැකියාවක් නිර්මාණය වෙන උපාධි ධාරාවන් තෝරාගන්න, පාඨමාලාවන් තෝරාගන්න ජාතික වැඩසටහනක් අමාත්‍යාංශයේ විසින් හඳුන්වා දීමට යම් පියවරක් ගන්න අදහසක් තියෙනවා. එහෙම නැත්නම් එහෙම ජාතික වැඩසටහනක් ඇති කිරීම සුසුවේ කියලාත් මම යෝජනාවක් විදියටත් ඉල්ලීමක් කරන මේලා.
එතුමාගේ යෝජනාව ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු කරනවා.
හොඳයි, බොහොම ස්තුතියි ගරු ජයසේකර මැතිතුමා. මං අවස්ථාව දෙන්න, අවසානයේදී මං දෙන්න පැහැදිලි කිරීමක්. ඔ පැහැදිලි කිරීමක් සූදානන්ද ගරු ඇමතිතුමා, පැහැදිලි මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන්.
ඔබතුමා සඳහන් කරේ සංඛ්‍යාව, රැකියා විරහිත උපාධාරින්ගේ සංඛ්‍යාව නිවැරදි නෑ ගරු කතානායක, ගරු ඇමතුමනි. ඔබතුමා සඳහන් කරේ කීයද?
6695යි. මොකද්ද ඒකේ වැරද්ද?
නෑ, දැන් මේ සංඛ්‍යා ලේඛන ගරු විපක්ෂනායකතුමා, ගරු කතානායකතුමනි, 27/2 යටතේ මීට සති දෙකකට පෙරින් මේ පිළිබඳව ප්‍රකාශයක් කරා. එතකොට ගරු ඇමතුමනි, 2016 වර්ෂයේදී වෙනකොට ඉන උපාධාරින් සංඛ්‍යාව තමයි ඔය තියෙන්නේ. හැබැයි මේ වෙනකොට
පළාතේ ඔබතුමා කතා කරන්නේ
මේ වෙනකොට
කොහෙද ඔබතුමා මේ පළාත ගැනද?
නෑ, මුළු රටේම
මේ කතා කරන්නේ සබරගම විතරයි. ඔබතුමා පොට වරද්දගෙන
නෑ.
කතා හයන කමන්නේ
ඔබතුමා පොට වරද්දගෙන මේ ප්‍රශ්නේ අහන්නේ සබරගම ගැන.
සමාවෙන්න අපි අඳන ඔබතුමනි. ඔව්, මෙතෙන්දී නෑ ඔබතුමා එහෙම කියන්න එපා. ඉතින් ඔබතුමාට වෙන අර්බුදයක් ඇති.
මම ඔබතුමා පිළිතුරු දෙන්න අවශ්‍යතාව තියෙනවා ඉතින්. නැත්තම් මට
වෙන කෙනෙක්
ප්‍රශ්න කරන්න බෑ. ඔව්,
ශිෂ්ට සම්පන්නව අහන ප්‍රශ්නයක්. ගරු කතානායකතුමනි, ගරු ඇමතුමා, දැන් සබරගම් පළාත වෙන්න පුළුවන්, වෙනින් පළාතක වෙන්න පුළුවන්. උපාධාරින්ට රැකියාව ලබා දීමේදී වයස 35 ඉක්ම වූ උපාධාරින් රැකියා සුදුසුකම් ලාභින් විතර සලකන්නේ නැහැ ආණ්ඩුව ප්‍රතිපත්තියක් විදියට. සහ බාහිර උපාධාරින් සලකන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමා. ඒක බරපතල
තත්ත්වයක්.
එන උපාධාරින්ට ගෞරවය කියලා කියන්නේ රැකියාව අංක 1.
යහපාලන රජය බලයට පත් වුණාට පස්සේ 3959ක් සබරගමුවේ අපි උපාධ්‍යායන්ට රැකියාවක් දීලා තිබෙනවා.
හොඳයි,
සබරගමුවේ විතරක්.
ගරු ජයසිරි ජයසේකර මැතිතුමා, ගරු මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට, ගරු චමින්ද විජේසිරි මැතිතුමා, ගරු අභ්‍යන්තර සුරක්ෂිකාතුමා අමාත්‍යතුමාගේ ඇසීමට, ගරු කතානායක
ප්‍රදේශ කටයුතු ඇමතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස මැතිතුමා රාජ්‍ය පරිපාලන ඇමතිතුමාගේ ඇසීමට,
අහනවා ගරු කතානායකතුමා.
ගරු කතානායකතුමනි, එක ආපදා අවස්ථාවකදී විපතට පත්වන ජනතාව වෙත ලබා දීම සඳහා විදේශ රාජ්‍යයන් හා විවිධ විදේශීය සංවිධාන මගින් පරිත්‍යාග වශයෙන් දෛනික පරිභෝජක භාණ්ඩ, කෑම බීම, ඇඳුම් හා දෛනික අවශ්‍යතා සඳහා සුදුසු වෙනත් භාණ්ඩ, තාර ෂීට්, ජෙනරේටර් වැනි ලබා දෙන බැවින් ඒවාහි මුල්‍යමය වටිනාකම සඳහන් නොවේ. ආ දෙක පිළිතුර ඔව්. ඒක තොරතුරු ඇමනුම තුන මගින් තියෙනවා. අපි ඒක සභාගත කරන ඔබතුමාගේ දැනගැනීමට. ආ තුන එම විදේශාධාර බෙදාහන්න ලද දිස්ත්‍රික්ක කවරේද කියලා අහනවා. 2017 මැයි ගංවතුර ආපදා අවස්ථාවේදී 2017 මැයි මාස සිට 2017 අගෝස්තු 31 දක්වා ලැබුණු විදේශාධාර අතුරින් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් විසින් වරින් වර ඉදිරිපත් කරන ලද ඉල්ලීම් පදනම් කරගෙන මැයි මාස ගම් වතුර ආපදා අවස්ථාවේදී හා ඉන්පසුව 2017 වර්ෂයේ තුලදී ඇති වූ ආපදා අවස්ථාවලදී ආපදාවන්ට ලක් වූ දිස්ත්‍රික් හා රාජ්‍ය ආයතන වෙත මෙම සහනාධාර ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. ඒකේ තොරතුරු ඇමනුම හතර හැටියට තියෙනවා. අපි ඒක සභාගත කරනවා. ඊළඟට ඔබතුමා අහනවා එම එක් එක් දිස්ත්‍රික්කයේ ලබා දුන් භාණ්ඩ ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද කියලා. ඒකේ දීර්ඝ තොරතුරක් තියෙනවා. තොරතුරු ඇමනුම හතර මගින් සභාගත කරනවා. ආ පැනනොනගි
අරු කතානායකතුමනි, මම ඔබතුමා මගින් ඇමතුමාට මේ ප්‍රශ්නය යොමු කරන්න කැමති. දැන් මේ 2017 මැයි මාසයේ සිදුවෙච්ච දරුණු ගම් වතුරෙන් හානියට පත් වෙච්ච ජනතාවට වන්දි ලබා දීමේදී ප්‍රදේශ ගණනාවක සිදුවෙච්ච අසාධාරණකම් පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා. මම ඔබතුමාට ඉදිරිපත් කරන්නම් අද පෙබරවාරි 24 රාවේ පුවත්පතේ රත්නපුර ගම් වතුර සහ වන්දි අවනඩුව කියන ලිපියක් නිමල් අබේසිංහ මහතා ලියලා තිබෙනවා. විශේෂයෙන් රත්නපුර බටුගෙදර සහ අංගම්මන කියන ග්‍රාම සේවාසම් දෙකේදී අසාධාරණයට පත් වෙච්ච ජනතාව තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වගේම රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් නීතිඥ SP උඩෝවිට පිළි අරගෙනත් තිබෙනවා. ඒ ග්‍රාම සේවක වසම් දෙකේ පමණක් නෙමෙයි තවත් වසම් ගණනාවක මේ අසාධාරණ සිද්ධ වෙලා තිබෙනවා කියලා. මමත් දන්නවා කළුතර බුලත්සිංහල ප්‍රාදේශීයකම් කොට්ටාසේ මෙවැනි අසාධාරණ ලක් වෙච්ච ජනතාවක් ඉන්නවා. ඔවුනුත් මේ සම්බන්ධ පැමිණිලි කළා තිබෙනවා. දැන් මේක සිද්ධ වෙන්නේ මේ වන්දි තක්සේරුවට එන ග්‍රාමලධාරිවරයා විසින් තමයි මේ වරද සිදු කරන්නේ. සිදුවෙච්ච හානියට සාපේක්ෂව නිවාස සහ දේපල හානි වන්දි තක්සේරුවක් හරියට කරන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ගැටලුවට දැන් වසර එකහමාරකට වඩා ප්‍රමාණයක් ගත වෙලා තිබෙනවා. මේ ගැටලුවට සාධාරණ විසඳුමක් ඒ ජනතාවට ලබා දීම සඳහා අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන්න කියන එක මම ඔබතුමාගේ මාර්ගයෙන් ඉල්ලා සිටිනවා.
හොඳයි. බොහොමස්තුති. පිළිතුරු දෙනවද?
නැහැ. එතුමා කියපු කාරණේ යම් සත්‍යක් තියෙනවා. අපි දන්නවා අපේ දිස්ත්‍රික්කවලත් ඒ රජයේ නිලධාරීන්ගෙන් යම් යම් ගැටලු තියෙනවා. එක ළඟ ගෙවල් දෙකේ දෙවිදියකට තමයි ගණන් හදන්නේ. ඉතින් ඒක අපේ අවධානයට යොමු වෙලා තියෙනවා. අපි අමෙත්තුමාගේ අවධානයට යොමු කරනවා. මේ ලිල්ලපු තොරතුරු අනුව අපි ඒවා සභාගත කරලා තියෙනවා. ඔබතුමාට හොඳට දැනගන්න පුළුවන් කළුතරටත් අනිත් දිස්ත්‍රික් වලටත් විදේශ ආධාරයෙන් බෙදපු විදිය ඔක්කොම සංඛ්‍යාලේඛන තියෙනවා.
හොඳයි. බොහොම ස්තුතියි ගරු රෝහිණි කුමාරි විජයරත්න මැතිණිය. ගරු පද්ම විදේශාන්ත ගුණසේකර මැතිතුමා.
මම අහනවා ගරු කතානායකතුමනි, මම ඔබතුමාට
ඒ කරුණ මම අමාත්‍යවරයාට යොමු කරලා දැන් මේක පිළිතර දෙයක් නේ ගරු මන්ත්‍රීතුමා, අපි වැඩවලට යන්. නෑ මේක මම එතුමාට යොමු කරලා තියෙන්නේ, අපි යන් වැඩවලට. ගරු ඉෂාක් රහමන් මැතිතුමා, ගරු මහමුදු නසීර් මැතිතුමා, ගරු සුසන්ත පුංචිනෙලමේ මැතිතුමා, ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා, ගරු ගාමිණී ලොග්ගේ මැතිතුමා, ගරු ඉඩම් පාර්ලිමේන්තු ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිස්ථාන ඇමතිතුමා ඇසීමට.
ගරු කතානායකතුමනි, ආ එක ඔව්, ආ දෙක ආර්ථික වෘත්තීය කුසලතාවන්හි NVQ දෙවන මට්ටමේ නිපුණතාවයක් ලබා තිබීම ඉහත මැනුම් සහායක ස්ථිර තනතුරු සඳහා බඳවා ගැනීමට සුදුසුකමක් වන අතර මෙම පුහුණුව ලබාගත් අය හට පමණක් ඉහත තරඟ විභාගය අයදුම් කළ හැක. ආ තුන පුහුණුව සඳහා එකන මුදල රුපියල් 5000යි. ආ හතර 547ක් දෙපාරකට අරගෙන තියෙනවා. ආ පහ එය හුදෙක්ම පුහුණු පාඨමාලාවක් වන අතර NVQ පුහුණු අවසන් කළ පසු රැකියාවක් ලබා දීම සඳහා කිසිදු බැඳීමක් දෙපාර්තමේන්තුව හට නොමැත. මෙය පුහුණුව සඳහා බඳවා ගන්න ලබන දැන්වීමෙන් හා අදාළ ගැසට් නිවේදනයෙන් පැහැදිලිව සඳහන් කර තිබෙන. ඒ ගැසට් නිවේදනය මම ඇමනුම එක හා දෙක හැටියට සභාගත කරනවා. ආ හතර එකටත් ඉහත පිළිතුරම තමයි අදාළ වෙන්නේ. ඊළඟ ප්‍රශ්නයට උත්තරේ කිසිසේත්ම නැත. ඒ කියන්නේ ඔබතුමා අහලා තියෙනවා පරිබාහිරව බඳවා ගත්තද කියලා. එහෙම අරගෙන නැහැ. NVQ තියෙන්න ඕන, තරඟ විභාගයට පෙනී හිටින්න ඕන, සම්මුඛ පරීක්ෂණයට යන්න ඕන. එහෙම නැතුව දාන්න බෑ. මම ඇමති වෙලත් මට එකක්වත් දාගන්න බැරි වුණා ඊට පරිබාහිරව. ඊළඟට අට ආතේ ඔබතුමා අහන්නේ පුහුණුව සඳහා තෝරාගත් විභාගයේ සමත් වෙලා පුහුණුව සඳහා තෝරාගත් අයදුම්කරුවෝ ඉන්නවාද කියලා. එහෙම ඉන්නවා කීප දෙනෙක්. මොකද අපි දැන් බලලා තියෙනවා මන්ත්‍රීතුමා, මේ පුහුණුවට ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ පුහුණුව ගත්ත ගමන් මිලින්දෝරු සහායක වෙන්නම විතරක් නෙවෙයි, බලයලත් මිලින්දෝරුව ගාව රස්සාවකට යන්න පහසුවක් වෙනවා. තවත් වැඩබිම්වල විවිධ ඉංජිනේරු කාර්යයන්වලට රැකියාවකට සුදුසුකමක් වෙනවා. විදේශ රැකියාවලටත් මේක සුදුසුකමක් වෙන නිසා දැන් බොහෝ දෙනෙක් ඉල්ලුම් කරනවා මේ පුහුණුව හරි ලබන්න අවස්ථාව දෙන්න කියලා. ඒ නිසා එහෙම පුහුණුව ලබලා තරඟ විභාගයට පෙනී නොහිටපු අයත් ඉන්නවා. ඉදිරියට මේ පුහුණුව ලැබපු අයට ඕනම අවස්ථාවක ඒක සුදුසුකමක් වෙනවා, ගැසට් කරපු වෙලාවට ඉදිරිපත් වෙනවා. ඒක තමයි ඔබතුමයි අදාළ නොවේ.
තමුන්නාංශකෙන් අහන්න කැමතියි, දැන් මේ පුහුණුව ලැබපු අයන්ට මිනින්දෝරු බලපත්‍රය දෙන්න ලෑස්තිද තෝරාගත්තේ නැති අයන්ට?
පුහුණුව
කටයුතු කරන්න පුළුවන්.
මේක මිනින්දෝරු සහායක තනතුරක් විතරයි.
ඔව්, දැන් තමුන්නාංශලා මේ විභාගේ පවත්වනකොට මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බැඳෙන්න පුළුවන් කියලා තමයි මේ අයදුම්කරුවෝ ඉදිරිපත් වෙන්නේ. ඉදිරිපත් වුණාම සමත් වුණා. සමත් විදිහෙන් කොටස් දෙකක් තමුන්නාංශලා බඳවාගෙන තියෙනවා. තව කොටසක් බඳවාගෙන නැහැ. එතකොට ඒ කොටසට මිනින්දෝරු බලපත්‍රය දෙනවා නම් එයාන්ට පුළුවන් පෞද්ගලික, නැත්නම් ඒගොල්ලන්ට වෙන්නේ කාගේ හරි යටතේ අර ටේප් එක ගල්ලන්න යන්න තමයි වෙන්නේ.
මේක දැන් ඔබතුමාගේ ප්‍රශ්නෙත් පොඩි අපහැදිලිකමක් තිබුණා. මේ 2016 බඳවගෙන තිබුණේ NVQ පුහුණුව ලැබුව අය විතරයි.
2017 මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ විභාගයක් තිබ්බා.
ඔව්.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ කරගෙන. ඒක තිබුණේ මිනින්දෝරු සහකාරවරු බඳවා ගැනීම සඳහා විභාගය.
ඔව්.
ඒ විභාගයෙන් සමත් වුණා කණ්ඩායමක්. තමුන්නාංශලගේ ප්‍රතිඵල අනුව සමත් වුණා. ඒකෙන් එක කණ්ඩායමක් තමුන්නාංශලා මිනින්දෝරු සහායක හැටියට බඳවා ගත්තා.
ඔව්.
තමුන්නාංශලා දෙවනි කණ්ඩායමත් බඳවා ගත්තා. ඊළඟ කණ්ඩායම තවම බඳවා ගත්තේ නැති කණ්ඩායමක් ඉන්නවා.
හරි.
ඒ කණ්ඩායම බඳවා ගන්නවද නැද්ද කියන එක තමයි තමුන්නාංශලා පළවෙනි ප්‍රශ්නේ මං අහන්නේ.
විභාගයේ සමත් වෙලා පුහුණුව ලැබලා විභාගයේ සමත් වෙලා සම්මුඛ පරීක්ෂණයෙන් පස්සේ තවත් 290ක් බඳව ගන්න අපි දැන් කළමනාකරණ සේවයෙන් ඉල්ලීම් කරලා තියෙනවා. මාර්තු මාසයේ ඇතුළත ඒ පිරිසත් බඳව ගන්න බලාපොරොත්තු වෙනවා.
පුරු වෙනවද?
සමත් වෙච්ච සියලු දෙනාම සම්පූර්ණ වෙනවයි කියලා එකක් නැහැ. මේ පුහුණුව
මොකද? ඒ සමත් වෙච්ච සියලු දෙනාම තමුන්නාසලා මුදලක් අය කළා පුහුණුවකුත් දුන්නා.
ඔය පුහුණුවට යන්නේ හැමෝම කැමැත්තෙන්. ඒ ගාන දෙන්නම
කැමැත්තෙන් යන්නේ. ඒක පුහුණුවට නොගියොත් ඒගොල්ලෝ ක්වොලිෆයි වෙන්නේ නැහැ නේ. බෑ. රෙක්‍රූට් කරන්න.
මන්ත්‍රීතුමා, දැන් මේ මිනින්දෝරු සහායක තනතුර ලැබුණත් නොලැබුණත් මේ පුහුණුවට ලොකු ඉල්ලීමක් තියෙනවා මිනිස්සුන්ගේ. බලයලත් මිලින්දෝරු එක්ගාවට හරි පිටරටකට හරි ඔය ඉංජිනේරු ආයතනයක හරි රස්සාවට මේක සුදුසුකමක් වෙන නිසා.
එහෙමනම්
අපි බලනවා මේක දිගටම පුළුවන්ද කියලා වසරකට කීප පාරක් මේ පුහුණුව.
අමතුමාත් එක්ක මම එකඟ වෙන නුත්. එහෙමනම් කරන්න ඕනේ මිනින්දෝරුවන් හැටියට පත්වීමට විභාගයක් තියලා ඒක සමත් වෙච්චාම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පුහුණුවක් ගල්ලා ඒගොල්ලෝ මිනින්දෝරු හැටියට පත් කරන එක. මේමයි මේ රටේ තියෙන අධ්‍යාපන
ක්ෂේත්‍රය.
මිනින්දෝරු දෙපාර්තමේන්තුවට සහායකව හැටියට බඳව ගන්නයි මේගොල්ලෝ ඉදිරිපත් වුණේ. ඔය තමුන්නාංශ කියන පුද්ගලිකංශයට යන්න නෙමෙයි. සහායකව හැටියට ඒකේ දැන්වීමම තියෙන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට මිනින්දෝරු සහායකව හැටියට බඳා ගැනීමේ විභාගය. ඒකට විශාල පිරිසක් ඉදිරිපත් වුණා.
මනුම් සහායක කියන තරතුර.
මනුම් සහායක හැටියට පත් වෙන්නේ. ඒකට විශාල පිරිසක් ඉදිරිපත් වුණා.
මිලින්දෝරුව නෙමෙයි. මනුම්
සහායක. හරි.
මිලින්දෝරුවගේ සහායට යන කට්ටිය මේ.
ඒ සහායකයා ඉදිරිපත් වුණේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවයට යන්න. එහෙම නැත්නම් වෙන පුද්ගලිකංශයේ සේවයකට යන්න නෙමෙයි.
එහෙම තමයි.
තමුන්නාංශ කියන එක උඩ එයාන්ට සම්පූර්ණ සහනයක් ලැබෙයි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පෞද්ගලිකංශයේ සේවයට යන්න. නමුත් මේක එතකොට ඒ අය සම්පූර්ණ විභාගේ සමත් වුණාම තමුන්නාසල ඒගොල්ලන්ව සියලු දෙනාම මිනින්දෝරු පාසලට බඳවගත්තා. ඒ පිළිබඳව උගන්වන්න ඒගොල්ලෝ ඉගෙනගෙන ඒගොල්ලන්ට සහතික ලැබුණේ ඔක්කොටම ඒගොල්ලන්ගේ රුපියල් 5000 කට අය කරා.
හරි, ඔබතුමා කියන එක ඉතා පැහැදිලි. රුපියල් 5000ක් අය කරා සති දෙකක් දියතලාවේ පුහුණුව ගන්නකොට ඒ ආහාර පාන නේවාසික කටයුතු සඳහා 5000ක් අය කරා. ඒක දැනගෙන කැමැත්තෙන් තමයි යන්නේ. ඒ වගේම මේ ගැසට් එකෙත් පැහැදිලිව තියෙනවා පුහුණුව ලැබූ පමණින් සියලු දෙනාම සේවයට බඳව ගන්නේ නැහැ කියලා. ඒ ඔක්කොම දැනගෙන තමයි මේ ළමයි යන්නේ.
හොඳයි අපි එහෙනම් අපි තාද වැඩ කටයුතු රාශියක් තියෙනවා ශෝක ප්‍රකාශයක් තියෙනවා.
ඔබතුමා කියපු කාරණා අපි දරන්න ඉස්සරහට කරන්න ඕනද
කියලා. බොහොම ස්තුතියි. පොඩි මන් දෙන්න අවසානේ දෙන්න පොඩ්ඩක්.
හරි.
හොඳයි. දැන් බොහොම ස්තුතියි.
ප්‍රායෝගික
මේ පරණ සම්බන්ධයෙන්
ඔබතුමාගේ අවවාදය අපි
හොඳයි
ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් කරන්න. අපි ඒක බලන්න හොඳයි බොහොම හොඳයි.
හොර ගරු ඇමෙත්තම ওই සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කියලා නෝ අපේ ගම්මන්තුමාට පුළුවන් ද දෙන්න නැත්නම් වෙලා බෑ වෙලාව මතක තියන්න අද ශෝක ප්‍රකාශ තියෙනවා. අහන්න.
ගරු අමාත්‍යතුමනි ඔබතුමාට පළවෙනි වතාවට ස්තුතිවන්ත වෙනවා. ඉඩම් පිළිබඳව ඔබතුමා දක්වන සහයෝගය වෙන විවිධ පත්වුණු ආණ්ඩු කිසිම ඔප්පුවක් නැතුව
ඉඩම් ලබා දුන්නා. මේ ප්‍රශ්නේ අහන්න ගරු මන්ත්‍රීතුමා
ඒකයි. පැහැදිලි කර ගැනීමක් මට තප්පරයක් දෙන්න. ඉඩම් ඔප්පු ලබා දීම සඳහා ඔබතුමා යොහුසුලව කටයුතු කරා. විශේෂයෙන්ම ගම්පොළ ගරු අමෙත්තමනි ගම්පොළ සහ නාලපිටි ආසනයේ ඔප්පු 2000කට වැඩි ප්‍රමාණයක් ඔබතුමා දැනට ලියලා තිනවා. මම හිතනවා සියලු දෙනාගේ ඉල්ලීම් වෙනවා. ඒ ඔප්පු ටික අපි කොයි දේශපාලන පක්ෂයෙන් නියෝජනය කරත් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ ඔප්පු ටික ඉතා ඉක්මනින් ලබා දීමට
කටයුතු කරා. කොහොමද ගරු හේෂා විචාරකගේ මැතිතුමා?
මම ඉක්මනින් දෙනවා.
හොඳයි.
ඔබතුමාත් එන්න.
විදේපාල බලශක්ති ව්‍යාපාර සංවර්ධන මැතිතුමා.
ගරු කතානායතුනි මම අහන ප්‍රශ්නේ.
දොරසෙන් ප්‍රශ්නේ.
විදුලි බල ඇමතිතුමා පිළිතුරේ වෙලා තිබෙනවා. ආ එක ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම සතු ජාතික විදුලි පද්ධතිය සුහුරු පද්ධතියකට පරිවර්තනය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී ඇත. ජාතික පද්ධතිය සුහුරු පද්ධතියක් බවට පරිවර්තනය කිරීම සඳහා වූ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ගෙන් සමන්විත කමිටුවක් 2017 නොවැම්බර් 28 වෙනි දින පත් කර ඇත. එම කමිටුව මේ වන විට ඔවුන්ගේ යෝජනා බාර දී ඇත. අංක 2 මාර්ග සිතියම දැනටමත් සකස් කර ඇත. එමනුම 1 ඉහත වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශය ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම කටයුතු කරන ලබයි. එමනුම 1, 2, 3 සභාගත කරනවා. ප්‍රශ්නෙට 3 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ඔව් ඒ සඳහා දැනටමත් ප්‍රධාන පියවර කීපයක් ගෙන ඇත. ව්‍යාපාර සම්පත් කළමනාකරණ ERP පද්ධතියක් සඳහා දැනටමත් යෝජනාව සඳහා වන ඉල්ලීම RFP කැඳවීමට කටයුතු සූදානම් කර ඇත. අංක 2 ප්‍රංශ රජයේ AFD ආයතනයේ ආධාර යටතේ සුහුරු මනු ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සවිකිරීම සඳහා සැලසුම් කරගෙන යනු ලැබේ. අංක 3 දෙහිවල හා ශ්‍රීජයවර්ධනපුර වැනි විදුලි බල ශක්තිය අධිකව පරිභෝජනය වන ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු බල ප්‍රදේශ සඳහා සුහුරු මනු සවිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇත. 4 රටේ බලශක්ති අවශ්‍යතාවෙන් 36%ක් පමණ තොග සැප්පෙයුම් පාරිභෝගිකයන් පරිභෝජනය කරන බැවින් ඔවුන් සඳහා සුහුරු මනු සහ නවීනතම සන්නිවේදන ක්‍රමවේදයක් භාවිතා කිරීමට පියවරගෙන ඇත. ඊළඟ අංක 5 අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 2015/11 පස්වෙනි දින දරන අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව ලංකා විදුලි බල මණ්ඩලය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහයෝගයේ දේශීය වෙළඳපොළ සඳහා සුහුරු මනු නිෂ්පාදන කිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කර තිනවා. ඒක ඇමනුම 4 විස්තර තිනවා සභාගත කරනවා. 2017 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ ඇන්ටෙලෙකෝ ආයතනය සුහුරු මනු 40,000ක් නිෂ්පාදනය බාර දී තිබෙනවා. ලෙකෝ ආයතනය විසින් නියම ව්‍යාපෘති නිම කර තිනවා. පෙරගෙවුම් මනු ස්ථාපිත කිරීමට අදාළව ලෙකෝ ආයතනය ඩයලොග් ආයතනය හා මොරටුව විශ්වවිද්‍යාලයේ සහයෝගිතාවයෙන් ක්‍රියාත්මක කරන ලබන ව්‍යාපෘතියක් ආරම්භ කර තියෙනවා. ආ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි ගරු ගයන්ත කරුණාතිලක ඇමතිතුමාට මේකට උත්තරේ ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ගරු කතානායකතුමනි මම මේ ප්‍රශ්නය අදාළ අමාත්‍යවරයා වෙත යොමු කරන්නේ තොරතුරු විශාල ප්‍රමාණයක් එකතු කරගෙන.
මේක මම හිතන්නේ ජාතික වශයෙන් අවශ්‍ය පිළිතුරක් ලැබිය යුතු ප්‍රශ්නයක්. මම දැන් මෙතුමාගේ අහන එක මම හිතන්නේ මේකට අතුරු ප්‍රශ්නය අසාධාරණයි මෙතුමාට උත්තරයක් දෙන්න බෑ. මම අහන්නේ මේ
විදුලි බල ඇමතිතුමා මට දැනුම් දුන්නා අතුරු ප්‍රශ්න සියල්ල එතුමාට දෙන්න කියලා. එතුමා මෙතුමාට
අපේම කරමු නේද මං හොඳයිනේ. අතුරු ප්‍රශ්න
එතුමා මම එකක් මේ සභාවේ මේ අවධානය යොමු කරනවා. ගරු කථානායකතුමනි, අපි දන්නවා පෞගිය කාල සීමාව තුළ මේ ජලවිදුලි කුඩා ජලවිදුලි බලාගාර මහා විශාල ප්‍රමාණයක් මේ රටේ නිර්මාණය වුණා කියලා හොඳයි. දේශපාලනඥයෝ හරි කවුරු හරි මැදි අත දැන් අපේ රත්නපුර දිස්ත්‍රික්කේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ තුලින් ජාතික පද්ධතියට යම් ශක්තියක් වෙනවා. අද වෙනකොට සූර්ය බල බලාගාර ඉදිරිවීමේ යම් ප්‍රමාදයක් තියෙනවා. මේක මේ රටේ ඕනතරම් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේ නියෝජනය රත්නපුර දිස්ත්‍රික්කයේ පොළොන්නරුව අනුරාධපුර ඕනතරම් ඉඩ තියෙනවා. ඇයි මේකට වෙනුවෙන් විදුලි බල අමාත්‍යාංශය කඩිනම් පියවර ගන්න තියෙන්නේ? ඉක්මන් මේ ක්‍රියාත්මක කළ මේ බලශක්ති අර්බුදයට විසඳුමක් හොයාගන්න අවශ්‍ය මාර්ගය තියදී මේ වෙනුවෙන් උනන්දු අඩු වෙයි කියලා දැනගන්න කැමතියි.
හොඳයි. ගරු ඇමතිතුමා එකක් යොමු කරන්නේ.
ගරු කථානායකතුමනි, ඒ වගේම මේ ගයන්ත කරුණාදීලා ඇමතිතුමාට මම හිතන්නේ සාධාරණයක් වෙන්න කියන්නේ අපි දැන් මේ ප්‍රශ්නයක් අහලා මාස 6-7ක් ගිහලා උත්තර එනකොට ගරු කථානායකතුමනි ඇමතිතුමා නැතුව අතුරු ප්‍රශ්න අහලා වැඩක් නැහැ. එතුමාට උත්තර දෙන්න බෑ. එතුමා අවංකව මෙතන උසාවියක් ගන්නව උත්තර දෙන්න. හැබැයි ඒ වුණාට අපි මේ දාන ප්‍රශ්නෙට සාධාරණයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාගේ ඉල්ලීමක් කරන අඩුම ගන්න එක ඇමතිවරයෙකුට දවසක් දීලා ඒ ඇමතිවරයාගේ ප්‍රශ්න විතරක් හරි දාලා මේකට පිළිමක් වන්නේ.
හොඳයි, බොහොම ස්තුතියි ගරු දයසිරි ජයසේකර මැතිතුමා, ගරු චමින්ද විජේසිරි මැතිතුමා, ගරු අභ්‍යන්තර සදේශ කටයුතු ඇමතිතුමාගේ අසීමිත
පවහන ගරු කථානායකතුමනි.
කථානායකතුමනි, අභ්‍යන්තර කටයුතු ඇමතිතුමත් සති දෙකක් කල් ඉල්ලනවා.
ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා,
ගරු කථානායකතුමනි, සමාවෙන්න ඕන ඔබතුමාට මම උදේ ලිපියක් බාර දුන්නා.
ඔව්,
මේක මේක මේ කාරණාව මට ඔබතුමා බොහොම හොඳ බෞද්ධයෙක්.
ඔව්,
මේක දන්න නිසා කියන්නේ. හෙට මහනුවර නගරේ ලොකු කලබලයක් වෙනවා. පෙබරවාරි
22
කථානායකතුමා සමාවෙන්න මට මේ
අවස්ථාව පොඩ්ඩක් ඉන්න මට කතා අවශ්‍ය දෙන්න. ඒ මට ඉතින් කථානායකට පැහැදිලි කරන්න අවස්ථාව දෙන්න. පැහැදිලි කරන්න අවස්ථාව ඔබතුමා මාව ඇවිල්ලා හම්බුණා. මම එවෙලේ මේ අදාළ අමාත්‍යවරයාට යොමු කළා. ඉතින් ඒක පිළිවෙල ගන්න. එහාට මේක මම දැන් උදේ චෙක් කරලා බලපුවාමත් මේක ස්ථාවර නියෝග අරනු ගන්න බැරි ප්‍රශ්නයක්. ඉතින් අද ප්‍රශ්නේ ගොඩක් මේ ප්‍රශ්නේ අහන්න ඉස්සලා මේ ප්‍රශ්නේ අහන්න. ප්‍රශ්නේ අහන්නේ ඉතින් මේ
ඇයි මේ කාරණාව ඉදිරිපත් කරන්න දෙන්නේ නැත්තේ?
මේ ප්‍රශ්නේ මම
ඇයි ඔබතුමා මේ කාරණාව ඉදිරිපත් කරන්නේ නැත්තේ?
අද ප්‍රශ්නේ අහන්න.
එට ගරු කථානායකතුමා, ඒ දලදා වීදියේ කොටුගඩල්ල වීදියේ නයිට් මාකට් එකක් පටන් ගන්නවා. මේ රටේ ඉතිහාසයේ හැම බෞද්ධ සભ્યත් උරුමයක් තියෙන රටක්.
ඒක තමයි දැනුවත්
කරලා අපේ ලෝක උරුම නගරේ.
ඔව්, දැනුවත් කරලා
තියෙන යුනෙස්කෝ නගරේ, යුනෙස්කෝ නම් කරමු නගරේ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ ඒක මම සංස්කෘතික අමාත්‍යාංශයේ තියෙන ප්‍රශ්න වෙලාවේ ඔබතුමාගෙන් ඉල්ලුවේ.
මම යොමු කළා.
මම ලිඛිතව දුන්නා, මහලේකම්තුමාට දුන්නා.
ඒ වෙලෙම යොමු කළා.
ඒක තමයි ඔබතුමා වැඩිහිටියෙක් හැටියට මම මේ පොඩි මන්ත්‍රීවරයෙක් හැටියට මේ ඉල්ලන්නේ. මේක නවත්තන්න කරු කථානායකතුමනි. ඒක නිසා මම ඔබතුමාගෙන් ඉල්ලුවේ. ඒක ලෝක නගරයක්. ඒ නුවර නගරේ හැම වෙන්න දෙන්න එපා. දලදා වීදි කොටුවලල වීදි
ඒක
වෙන එක වැරදි.
ඒක
මේක සංචාරක අමාත්‍යාංශ මධ්‍යම රජයයි
ඌව බල ප්‍රශ්න අහන්න නැත්තම් ප්‍රශ්න අහන්න දැන් මේ ප්‍රශ්නේ ප්‍රශ්න අහනවද
නෑ ගතානායකතුමනි, මට ඇත්තටම කනගාටුවක් ඇති වුණා ඔබතුමා ගැන. ඔබතුමා ගැන අවංක හැඟීමකින් මේක ගෙනත් දුන්නේ. මේ රටේ සිංහල බෞද්ධ විතරක් නෙමෙයි ලෝක බෞද්ධ ඔක්කොම බලාගෙන ඉනවා මේ ප්‍රශ්නේ.
මම සිංහල බෞද්ධයෙක් මත් උදාව
ගන්නවා. අවංකව දුන්න දේ ඔබතුමා මගහැරියමට. ඒ මගහැරීම නිසා මගේ කනගාටුව
පළදගෙනමයි
මම මේ ප්‍රශ්නේ අහනවා.
හොඳයි, ප්‍රශ්න අහන්න.
ඒකට
වඩුවේ නාරි බිරිඳුල යන්න.
කුෂිකර්ම ඇමතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
දෙවැනි වටේ ගරු ජයසිරි ජයසිරි මා දෙවැනි වටේ ප්‍රශ්න අහනවද? පහ ගරු රෝහිණි කුමාර විජයරත්න මැතිණිය ප්‍රශ්න අහනවද?
සභාගත කරනවා කතානකට.
හත ගරු ඉෂාක් රොහමන් මැතිතුමා ප්‍රශ්න අහනවද?
අති දෙකක් කල් ඉල්ලනවා.
අට ගරු මහමුදු නසීර් මැතිතුමා ප්‍රශ්න අහනවද?
අග්‍රාමාත්‍යතුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
නමේ ගරු සුවන්ත පුංචිනේ මැතිතුමා ගාන 10 ගරු වාසුදේව නාරක මැතිතුමා ප්‍රශ්න අහනවද? සභාගත කරනවද?
සභාගත කරනවා.
හොඳයි. 13 ජයසිරි ජයසේකර මැතිතුමා
ආනා ප්‍රශ්න
සභාගත කරනවා. ඊළඟට අද කාල වේලා හුඟාක් ඉක්ම ගිහිල්ලා තියෙනවා. අද අද ගරු මන්ත්‍රීතුමා අද ශෝක පණිවිඩ තියෙන දවසක් ගරු නාචින් ඔක්කොම උරට ඇවිල්ලා ඉන්නවා. තවත් කත වැඩ කටයුතු ගොඩක් තියෙනවා. හදිසිනේ කරුණා කරලා මට අවසරය දෙන්න දවසේ වැඩ කටයුතු ඉවර කරන්න ඉස්සෙල්ලා. විස්තර නියෝගයේ 27 දෙකරි පන්ති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා
ගරු කථානායකතුමනි රජයේ ආයතනයන් පරිපාලන චක්‍ර ලේඛන වලට පටහැනිව දේශපාලන උසස් වීම ලබා දීමත් තවත් සේවක පිරිසක් වැඩ පාලමකට ලක් කිරීම ස්ථාන මාරු කිරීම අතුළු දේශපාලන පරිගැනීමට ලක් වීමත් පිළිබඳව 19/1/11 වෙනි දින පාර්ලිමේන්තුවේදී අප විසින් ප්‍රශ්න කරන ලදී. එවන් නිවැරදි කිරීමට රජය කටයුතු කරන බවට දෙදත් එකඟ වූ අධේ පිළිබඳ කිසි සැලකිලිමක් නොකොට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ සිදු කරන වැරදි උසස් වීම ලබා දීම පිළිබඳව මේ කල් ස්වභාවයේ අවධානය නැවත යොමු කරමු. මේ CTB එකේ පිරිසක් ඇවිල්ලා මාව මුණ ගැහිලා මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්නට ඒක තමයි සිදු වුණේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 20/18/12/31 වෙනි දිනට 30,168 එම් පිරිස විධායක ශ්‍රේණි 747 ලිපිකරු හසක් සමාන්තර ශ්‍රේණි 4107 රියදුරු 9689 කොන්දොස්තර 9786 කාර්මික 4430 කාර්යාලි කාර්ය සහායක 187 කම්කරු 1152 සමන්විත බව වාර්තා වේ. අප රජයේ පැවති සමයේ දේශපාලන බේදකින් තොරව උපාධිධාරීන් ඇතුළු සුදුසුකම් ලත් සේවකීන් රැසක් අදාළ තනතුරට බඳවා ගති. එතෙක් පැවති අවිධිමත් කල්මනා කරන ව්‍යූහය ඒ තුළින් අපට වෙනස් කිරීමට හැකි වුණි. ශ්‍රී ලංකාව ගම්මේ ලාභ ලබන ආයතනයක් බවට පත්වීම ඒ ප්‍රතිඵලයක් වුණේ. සිය කැමැත්තෙන් විශ්‍රාමයාමේ වන්දික්‍රමයක් ක්‍රියාත්මක කර වත්මන් ආණ්ඩුවේ 1/20/16 වර්ෂයේදී සේවක පිරිස අඩු කිරීමට කටයුතු කරන ලදී. ඒත් මෙවැනි විතර වැරදි උසස් වීම ලබා දීම නැවත අරඹ සේවා අතර අසමුතුතාවයක් ආයන යෙදෙනේ තුල මතු කර ඇත. මෙසේ ලබා දී ඇති උසස් වීම සංඛ්‍යාව 5100ක් ද වඩා වැඩි බව වෘත්ති සමිති නායකයෝ පවසති. නියදුරු කොන්දොස්තරා කාර්මික සේවා තනතුරුවල විසින සුදුසුකම් සපුරා නැති පිරිස් නීත්‍යානුකූල නොවන අයුරින් විධායක ශ්‍රේණි තනතුරු ප්‍රදානය කොට සුදුසුකම් ලත් සේවකින් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කිරීමේ සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ නැවත පාඩු ලබන තත්වයකට පත් කිරීමකි. ආයතනයේ පාඩු ලබන තත්වයට පත් කොට තම ගජමිතුරන්ට විකිණීමේ සජ්ජාතකේ වැඩපිළිවෙලේ ප්‍රධාන අංගයක් බව අප අමතක නොකළ යුතුය. පසුගිය සති කිහිපය තුළ ක්‍රියාත්මක කළ උසස් වීම හා පරිවැඩි වීම රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛනයේ 6/2006/3/2016 නිකුත් කර ඇති 20/18 ශ්‍රී ලංකම මුදල් කොට්ටාස චක්‍ර ලේඛන අංක 1 20/18 අංක 4 කළමනාකරණ චක්‍ර ලේඛන සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීම මේ සම්බන්ධව ආණ්ඩුව මැදිහත්ව ශ්‍රී ලංකමිතල සිදු කර ඇති වැරදි උසස් වීම වහා නතර කරන ලෙසත් සුදුසුකම් ලත් සේවකින් ඔහුගේ සේවා ස්ථානවලින් ඉවත් කිරීම ස්ථාන මාරු කිරීම වහා අවලංගු කරන ලෙසත් අනුමත සේවක සංඛ්‍යාවට අමතරව සිදු කරන බදවා ගැනීම වහා නතර කරන ලෙසත් යෝජනා කර සිටින අතර මේ පිළිබඳ ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳ මේ ගරු සභාව දැනුවත් කරන ලෙසත් යෝජනා කර සිටිමි. මෙවැනි තත්ත්වයක් ලංගමයට උදා වුණොත් ලංගමය විකුණා දැමීම හැර වෙන එකක් කරන්න
නෑ
පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද කරුණා කරලා මේක ආරක්ෂා කිරීම
හොඳයි. ගෞරව විපක්ෂනායකම අද කවුද පිළිතුරු දෙන්නේ? ආගාරු ගමනාගමන ඇමතිතුමා
පිළිතුරු දෙනවා. ඔබතුමා මේ ප්‍රශ්න එක එක ප්‍රශ්න වගේ අහලා තියෙනවා. ඒකට මම වෙන වෙනම පිළිතුරු දෙන්න ගරු කථානායකතුමනි. විශේෂයෙන්ම මම මුලින්ම ඉතාම කනගාටු වෙනවා හිටපු ජනාධිපතිතුමා වශයෙන් ඔබතුමාව නොමග යැවීම පිළිබඳ කවුරු හරි මොකද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පිළිබඳව මෙවැනි ප්‍රශ්නයක් 27/2 යටතේ ඇසීමට ඔබතුමාව පෙළඹවීම පිළිබඳව මක් නිසාද ලංකා ගමනාගමන මණ්ඩලය ඔබතුමා මේ අහන ප්‍රශ්නේ අහන කිසි දෙයක් සිදු වෙලා නොමැති නිසා විශේෂයෙන්ම ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ රාජ්‍ය සංස්ථා සංස්ථාපිත මණ්ඩල පරිපාලන චක්‍රයකට වලට පටහැනිව දේශපාලන උසස් වීම ලබා දෙමින් තවත් සේවක පිරිසක් ඔවුන්ගේ සේවාවන්ගෙන් ඉවත් කොට ස්ථාන මාරු කරමින් සිදු කරන ලද දේශපාලන පරිගණක පිළිබඳව 2019/1/11 දින පාර්ලිමේන්තුව අප විසින් ප්‍රශ්න කරන ලදී. ඒවා නිවැරදි කිරීමට රජය කටයුතු කරන බවට එදා එකඟවද ඒ පිළිබඳ කිසිදු සැලසකීමෙන් තොරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ සිදු කරන වැරදි උසස් වීම ලබා දීම පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. පිළිතුර ශ්‍රී ලංකම රාජ්‍ය සංස්ථාපිත මණ්ඩල කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ වැටුප් ක්‍රම යටතේ අනුගත වූ ආයතනයක් නොමේ. මුලින් මේක කියන්න ඕනේ. එම ආයතනය ලංකා ගමනාගමන මණ්ඩලය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුගත වූ ආයතන ලෙස පිළිගෙන නැහැ. කතානායකතුමනි, 2015 වර්ෂයේ යහපාලන රජයේ බලයට පත් වූ පසු ඊට අවශ්‍ය පසුබිම දැන්ට සකස් කරමින් පවතී. ඒ නිසා මෙතෙක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ පිළිගත් අනුමත උසස් කිරීමේ හා බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියක් තවම අනුමත කර නොමැත. එබැවින් දැන්ට ශ්‍රී ලංකම තුළ උසස් වීම ලබා දෙනුයේ දැනට පවතින ක්‍රමවේදයේ යටත්වේ. එය ඉදිරියේදී කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් පිළිගත් ක්‍රමවේදයන්ට අනුකූලව අනුමත කිරීමෙන් පසුව නිවැරදි කිරීමට බලාපොරොත්තු වේ. දැන්ට පවතින ක්‍රමවේදය තුළ 2004 වසරේ සිට 2018 කාලය දක්වා තුළ උසස් වීම හා සහන නොලබා ඇති අගතියටපත් සේවකයන් හට පුරප්පාඩු සලකා බලා සුසුකම්මා සේවා පළපුරුද්ද මත සීමිත පිරිසකට ආයතනික අවස්ථාවේ මත උසස් වීම ලබා දීමට කටයුතු කරමින් පවතී. ඔබතුමාගේ දෙවැනි ප්‍රශ්නය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක සංඛ්‍යාව ඔබතුමා පැහැදිලි කරලා තියෙනවා. අප රජයේ පැවැති සමයේ දේශපාලන ભેදයෙන් තොර උපාධිධාරීන් ඇතුළු සුසුකම් සේවකයන්ට අදාළ තනතුරු වලට බඳවා ගැනීම සිදු කර තිබූ වැරදි උසස් වීම අවම කිරීමට අපට හැකියි තුලින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට හැකියි තිබුණි කියලා ඔබතුමා ප්‍රශ්න කරනවා. මම වගකීමෙන් කියනවා, පසුගිය කාලය තුළ කවමදාකවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඒ රජයකුල ලාභ ලබලා නැහැ. ලාභ ලැබුවේ 2017 වසරේ සහ 2018 වසරේ. 2017 වසරේ ලංකා ගමනාගමන මණ්ඩලයේ 161 කෝටි 80 ලක්ෂයක් ලාභයි. මේ 2017 වසරේ 2018 වසරේත් ලාභයි. නමුත් ඒ පසුගිය කාලේ කිසිම කාලයක මේක ලාභ ලබන තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ විතරක් නෙමේ 2010 සිට 2015 දක්වා වාර්ෂික වාර්තා ඉදිරිපත් කළා තිබුණේ නැහැ. බිලියන 25.5 කෝටි 2555ක් සේවක අර්ථසාධක මුදල්, සේවක භාරකාර මුදල්, පාරිතෝෂික මුදල් ගෙවලා තිබුණේ නැහැ. ඩිපෝ 106න් 79ක පඩි ගෙවලා තිබුණේ නැහැ. සම්පූර්ණයෙන්ම මේ පාඩු ලබන තත්ත්වයක් තමයි ලංකා ගවනාගමන මණ්ඩලයේ තියෙන. මම මේක වග්ගීමෙන් කියන්නේ රාජ්‍ය අමාත්‍යරයා ලෙස. ඔබතුමාගේ ප්‍රශ්නයේ පිළිතුර, පිළිගත් ක්‍රමවේදයේ යටතේ උපාධිධාරීන් ඇතුළු සුසුකම්ලත් සේවකයන්ට කිසිදු ආකාරයකින් තනතුරු වලින් ඉවත් කිරීමක් සිදු නොකළ අතර 2018යි 10යි 26 සිට 2018 12යි 17 දින දක්වා අවදිමත් ලෙස උපාධිධාරීන් ඇතුළු සුසුකම්ලත් නිලධාරීන් තනතුරු වලින් ඉවත් කරන ලද අවදිමත් පත්වීම උසස් වීම අග්‍රාමත ලේකම් තැනගේ ලිපිය අනුව මාගේ අමාත්‍යාංශයෙන් දෙන ලද උපදෙස් අනුව ඉහත අවදිමත් පත්වීම අවලොං කිරීමට කටයුතු කරන ලදී. ශ්‍රී ලංකාවේ ලාභ ලබන තත්ත්වයට පත් වූයේ 2017 වසරේ සිට වේ. 2015 වසරේට පෙර ශ්‍රී ලංකාවේ ලාභ ලැබූ ආයතනයක් බවට පිළිගත නොහැක. 2015 වසරේට පෙර ශ්‍රී ලංකාවේට අයත් දීපවල මාසික වේතනය નિયમિત දිනට ගෙවා ගැනීම පවා නොහැකිව අභාග්‍ය සම්පන්න තත්ත්වයක තිබූ බව සංඛ්‍යා ලේඛන අනුව බහුතර සේවකයන් පිළිගන්නා කරුණකි. ඔබතුමාගේ තුන්වැනි ප්‍රශ්නය, 2016 වසරේ සිට සිය කැමැත්තෙන් විශ්‍රායම යාමේ වන්දි ක්‍රමයක් ක්‍රියාත්මක කර වර්තමාන ආණ්ඩුවේ සේවක පිරිස අඩු කිරීමට කටයුතු කර තිබූ අතර වර්තමානයේ උසස් වීම වැඩි ලෙස දීම නැවත ආරම්භ සේවා අතර අසමතුලතාවයක් මතු කර ඇත. මේ වන විට මෙසේ ලබා තිබී ඇති උසස් වීම සංඛ්‍යාව 5000කට වඩා වැඩි බව වෘත්තීය සමිති නායකයෝ පවසති. ඒකත් වැරදි ප්‍රකාශයක්. පිළිතුර, 2016 වසරේ සිට සිය කැමැත්තෙන් විශ්‍රාම ගැනීම වන්දි ක්‍රමයක් අපි ක්‍රියාත්මක කළ ඇති බව පිළිගනිමි. වර්තමානයේ උසස් වීම ලබා දෙනුයේ ඉහත සඳහන් පරිදි 2004 සිට 2018 දක්වා අගතියට පත් සේවකයන්ට වන හේයින් ඒ තුළින් සේවක අසමතුලතාවයක් මතුවේ අපේක්ෂා කළ නොහැක. ප්‍රශ්නයට අදාළ උසස් වීම සංඛ්‍යාව 5100ක් වශයෙන් පිළිගත නොහැක. විශේෂයෙන්ම 4 වෙනි ප්‍රශ්නය, රියදුරු කොන්දොස්තර කාර්මික තන්ත්‍ර වල සිටින පිරිස් වලට නීත්‍යානුකූල නොවන විධායක සේන තනතුර ප්‍රදානය කොට සුසුකම්ලත් සේවකයන් ඔවුන්ගේ තනතුරෙන් ඉවත් කිරීමේ ශ්‍රී ලංකාවේ නැවත පාඩු ලබන තත්ත්වයකට පත් කිරීමකි. වත්මන් ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාත්මක අනුව ආයතනයේ පාඩු ලබන තත්ත්වයට පත් කොට පෞද්ගලික අංශයේ දිවිකිණීමේ වැඩපිළිවෙළ නැවත ආරම්භ ඇති බව කරු සමය අවධානය යොමු කරමි. මම වක්කීමෙන් කියන අපිට පෞද්ගලික අංශයට මේක පවරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම මේ කතාව කියන්නේ වක්කීමෙන් 2018 10 වෙනි මාසේ 26 වෙනිදා අපේ රජය වෙනුවට ඒ පත් වුණාට පසුව මේක වගකීමෙන් කියනවා අපේ ප්‍රධාන ලංකා ගවනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ මානව සම්පත් කළමනාකාරතුමාව ඉවත් කරලා තරංගණී කියලා ගෑනු කෙනෙක් එතනට පත් කරලා ඊට පස්සේ CEOට එයාව බලෙන් ගෙනල්ලා එයාට පත්වීමක් ගහලා ඒ පත්වීම හරහා ලංකාවේ තියෙන සියලුම ප්‍රාදේශික වලට පත්වීම ගහන්න ගැහුවා ගරු කතානායකතුමනි. ඒ කියන්නේ හිටපු නීත්‍යානුකූල ඉන්නව මානව සම්පත් කළමනාකාරතුමා ඉවත් කෙරුවා 27 වෙනිදා. ඒ කියන්නේ 10 වෙනි මාසේ 27 වෙනිදා. ඉවත් කරලා වෙනම ගෑනු කෙනෙක් ඉන්දෝල එයාට පත්වීමක් ගැහුවා ප්‍රධාන විධායක නිලධාරිය හරහා පත්වීම ගස්සෝලා ඒ ඒ ඒ නිලධාරිය පත් කරපු නිලධාරිය හරහා නිලධාරිය හරහා මුළු ලංකාවේම ආයතන වලට පත්වීම ගැහුවා ගහලා මේක මේ ක්‍රියාත්මක කරේ මම වකිමෙන් කියන කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලයට ආවලා හිටපු ආණ්ඩුවේ ඇමතිවරයෙක්ගේ නෝන කෙනෙක් ඇවිල්ලා අපේ ප්‍රාදේශීය කර්මනාකරුව එවත් ඉවත් කරලා ටිකට් චෙක් කරන එක්කෙනෙක් පත් කරා ටිකට් චෙක් කරන එක්කෙනෙක් පත් කළා මම මේක වකිමෙන් කියන්නේ කුරුණෑගල දකුණු ඩිපෝවේ ඩිපෝ කළමනාකරුව ඉවත් කරලා එතෙන්ට වෙන එක්කෙනෙක් තවත් එක්කෙනෙක් පත් කළා ඒ වෙලාවේ මුළු ලංකාවේම හොක් කළා ඉතින් අපි කවදාකවත් ඒ විදිහට කරලා නැහැ. අපි මේක ක්‍රමවත් අරන් ගිය නිසා තමයි කෝටි 2555ක් දැන් ඔක්කොම අර්ථ සාධක අර මුදල් ගෙවලා සේවක පාරිත දැන් සේවකෙක් අයින් වුණාම මාසයක් ඇතුළත පාරිත මුදල් ගෙවන්න පුළුවන්. මම ගිය සතියේ කෝටි 5 කෝටි 16 ලක්ෂයක් සේවකේ 53 දෙනෙකුට කුරුණෑගල ගෙව්වා. දැන් අපිට තියෙනවා ගම්පහ ගෙවන්න 6 කෝටි 60 ලක්ෂයක්. ඒක අපි ගෙවනවා. ඒ නිසා අපි එවැනි තත්ත්වයකට පත් කරලා තියෙනවා අවුරුදු ගණන් ගෙවන්න බැරි ඒවා සියලු දෙනාට දැන් මාසයක් ඇතුළත තමන්ගේ පාරිත සේවක ගන්න පුළුවන් තත්ත්වයකට පත් කරලා ඊට පස්සේ මේකට පිළිතුර ප්‍රියදුර කොන්දස්තර කාර්මික තනතුරේ සිටන පිරිස් වලට නීත්‍යානුකූල නොවන විධායක ශ්‍රේණි තනතුරු ප්‍රදානය කිරීම ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සිදු කර නොමැත. ප්‍රවාහනා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ යටතේ පවතින කිසිදු ආයතනයක් පෞද්ගලීකරණය කිරීමට ඉතර ඉඩ නොතන මා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි. පස්වෙනි ප්‍රශ්නය පසුගිය සතිය කීපය තුළ ක්‍රියාත්මක කළ සියලුම උසස් වීම පරිවැඩීම් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 හා 3/2016 අනුව නිකුත් කර ඇති 2018 ශ්‍රී ලංකා මුදල් කොට්ටාස චක්‍රලේඛයේ 1.1 හා 2018 අංක 4 කළමනාකරණ චක්‍රලේඛ සම්පූර්ණ උල්ලංඝනය කිරීමේ ඒකත් වැරදි. පිළිතුර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2016 හා 3/2016 දරන චක්‍රලේඛ හා ශ්‍රී ලංකා මගින් නිකුත් කර ඇති චක්‍රලේඛ පසුගිය සති කීපයකට පමණක් නොව 2018 10 26 සිට 2018 12 17 දින දක්වා වළංගුව පවති බව සිහිපත් කරමි. එකී වකවානුව තුළද මේ පසුව මේ වළංගු කළද පසුව අවලංගු කළද උසස් වීම ඇතොත් සහන අවදිමත් ලෙස ලබා දීමට ක්‍රියා කර ඇති බව දන්වමි. කෙසේ වෙත ශ්‍රී ලංකම තුළ පහත සඳහන් පරිදි අගතියටපත් සීමිත සංඛ්‍යාවකට ආයතනික අවස්ථාව මත උසස් වීම හා සහනයන් ලබා දීමට ක්‍රියා කරමි. විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 2004 සිට 2015 දක්වා කිසිම උසස් වීමක් තිබුණේ නැහැ. අපි වගකීමෙන් කියනවා කතානායකතුමනි අපි ලාභ ලැබුවා පමණක් නෙමෙයි ලංකා ගමනාගමන ඉතිහාසයේ කවමදාකවත් රුපියල් 1000කට වඩා පාරිතෝෂික බෝනස් දීලා තිබුණේ නැහැ. අපුගේ මේ අවුරුද්දේ 2017 වසරේ සාමාන්‍යයෙන් රාජ්‍ය සංස්ථාවක දෙන්න පුළුවන් උපරිම රුපියල් 13500යි. 13500ක් ගන්නනේ වගේ ගානේ සියලුම සේවකයන්ට. සේවක 32000ක් ඉතින් 32000ටම දුන්න රුපියල් 13500 ගන්නේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකා ගණන්ලේ බෝනස් ලබා දුන්නා පසුගිය වසරේ. ඒක ඉතිහාසගත වෙන වැඩක්. ඉතින් අපි මේවා කරද්දී තමයි මේක මේ ඔබතුමා නොමගේවල තමයි ප්‍රශ්න අහන්න මේ ලබා දීලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම 2004 සිට 2015 දක්වා උසස් ස්ටිම් දීලා තිබුණේ නැහැ කිසිම කෙනෙකුට. දැන් අපි ඒ ගැන ක්‍රමවත් හදාගෙන යනවා. ක්‍රමවත් හදාගෙන ගිහිල්ලා අපි ලබා දෙන්නේ. ඒ නිසා ලංකා ගමනාගමන මණ්ඩලය මේ ඉතිහාසයේ හොඳම ස්වර්ණමය යුගය තමයි 2015 මේ පසුව මේ යුගය. ඊළඟ ප්‍රශ්නය මේ සම්බන්ධව ආණ්ඩුව මෙදියත්ව ශ්‍රී ලංකාව මෙතුළු සිදු කර ඇති වැඩි දිසා උසස් වීම වහා නතරගෙන ලෙසත් සුසුකම්ලත් සේවකයන් ඔවුන්ගේ සේවා ස්ථානවල ඉවත් කොට සිදු කර ඇති ස්ථාන මාරු වහා අවලංකන ලෙසත් ආණ්ඩුවේ අවධානය යොමු කරන අතර මේලිපද ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග ගරු සභාවට දෙනුවත් කරන ලෙස යෝජනා කරමි. පිළිතුර ශ්‍රී ලංකාව මෙතුළු වැඩි උසස් වීම ලබා දී ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා ඉදිරියේදීම තත්ත්වය නිවැරදි කිරීමට කටයුතු කරන අතර ශ්‍රී ලංකාව මෙතුළු සුසුකම්ලත් සේවකයන් ඔවුන්ගේ සේවා ස්ථානවල ඉවත් කොට වෙනත් සේවා ස්ථානවලට මාරු කිරීම කිසිවක් මෙතෙක් සිදු නොමැති බව අවධානය යොමු ගරු කතානායකතුමනි අපේ 2015 යහපාලන රජයේ මේ රජයේ ආවට පස්සේ කිසිම දවසක ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් නිකන් දීලා නැහැ මේ දිනේටවත් දේශපාලන රැස්වීම වලට. මම ඔබතුමා සමාවෙන්න ඕනේ මේ උදාහරණ කියනවාට ලක්ෂ 1425ක් 14 කෝටි 25 ලක්ෂයක් තවමත් ගෙවන්න තියෙනවා පසුගිය ජනාධිපතිවරණයට බස් අරන් කියලා සල්ලි ගෙවන්න නැතුව.
කවුද?
පසුගිය රජයේ කාලේ ජනාධිපති රැස්වීම වලට ලක්ෂ 1425 14 කෝටි 25 ලක්ෂයක් ඔබතුමාගේ රැස්වීම වලට ඒවට නඩු දාලා තියෙනවා. ඉතින් මේ පිළිබඳ ජනතාව දැනුවත් කරගන්න මේ ඔබතුමා නොමගේවල මේ ප්‍රශ්න අහන්න දීලා තියෙන්නේ. මේ වගේ ප්‍රශ්න අහන එක බාන්න දැන් කොච්චර ලංකා ගමනාගමන මණ්ඩලේ අපි 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 මේ දින වලට දේශපාලන රැස්වීම වලට කොහොමද දෙන්නේ? මේ දිනේට සල්ලි බැඳලා පස්සේ හිටපු ඇමතිවරයා නිමල් සිරිපාරසිල්ලා ඇමතිවරයා එතුමා ඇමතිවරයා වශයෙන් සල්ලි බැඳලා මමත් සල්ලි බැඳලා තමයි අපි අවසරන් ගියේ. කිසිම කෙනෙකුට එහෙම දුන්නේ නැහැ. ඒ වගේ දක්ෂ 1425 දැන්ටත් එන්න තියෙනවා ඒකට නඩු යව. ඒ නිසා අපි ලංකා ගවනා මණ්ඩලේ මේ 2015 සිට මේ දක්වා ලාභ ලබන තත්ත්වයක් තියෙනවා. 2017 2018 ඒ වගේ බෝනස් එක උපරිම බෝනස් ලබා දීලා තියෙනවා. කෝටි 2555ක් අපි සේවක අර්ථ සාධක බාහිරකාර පාරිශුද්ධ ගෙවලා තියෙනවා. දැන් කිසිම කෙනෙකුට අපි මේ පාරිශුද්ධ නොගෙවයි ඉන්නේ. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි දැන් ඩිපෝ
දෙසිය හයක් තියෙන හැම ඩිපෝ එකම කෝටියකට වැඩි ස්ථිර තැන්පතු තියෙනවා. උතුරු ඩිපෝ උතුරු ප්‍රාදේශිකේ කෝටි 21ක් තියෙනවා ස්ථිර තැන්පතු. අපි මේ අපි ඇද්දි පඩි ගෙවන්නත් බැරි තිබිච්ච ඩිපෝ. ඒ නිසා අපි මේ අවුරුදු 3-4 ඇතුළත ලංකා ගමනාගමන මණ්ඩලයේ ස්වර්ණමය කාලයක් බවට පත් කළා. ඒ නිසා මම කනගාටු පත් වෙනවා ඔබතුමා නොමග යවලා මේ වගේ ප්‍රශ්නයක් ඇති කිරීමට පිළිවන්.
බොහොම ස්තුතියි නංග. මේ ගරු ඇමතිතුමා මේ ප්‍රශ්නේ ඇහිවේ ගරු විපක්ෂ නායකතුමා. ඉතින් ඒ නිසා ඇතුමාගේ ප්‍රශ්න නැත්තම් අර ගානු ගාමිණී ලෝකයේ ඇතුමා ප්‍රශ්නයක් අහන ඔබතුමා සූරාගන්න පිළිතුරු දෙන්න පැහැදිලි කිරීමකට.
කැමති උත්තර දීපු ගැන ස්තුතිවන්ත වෙනවා. නොත් තමුන්නාස කියන දේනේ මේ අද ලංකා ගමන මල්ලි සිද්ධ වෙන්නේ. දැන් මේ මොහොත වෙනකොටත් 5000කට කිසිම පරීක්ෂණයක් නැතුව උසස් වීමේ දීමේ වැඩවලුලක් යනවා. තමුනාසට මං හෙට වෙනකොට ඒ පත්වීම් ලිපි ගෙනලා දෙන්නම්. සාමාන්‍යයෙන් ආයතනයක උසස් වීමක් දෙනකොට අභ්‍යන්තර ඉල්ලුම් පත්‍ර කැඳවලා ආයතුම් කරුවන්ට ඉදිරිපත් වෙලා පරීක්ෂණයක් පවත්වලා උසස් වීම දෙන්නේ. එහෙම කිසිම ක්‍රමයක් නැතුව නිකම් පෑනෙන් උසස් වීම දීම නෑ.
හොඳයි ඔයාලා බලන්න. හරි හොඳයි ගරු ඇමතිතුමා.
කතා නායකතුමනි ඒක මම ප්‍රතික්ෂේප කරනවා. එහෙමනම් 2018 10 වෙනි මාසේ 26 අර මං කිව්ව මානව සම්පත් කර්මණ්ඩාකරු වයින් කරලා ඒ දීපපත්ති ඒ දීපපත්තිම සියල්ලම
එහෙම බලන්න.
ඒවා දුන්නේ හරියට බලලාද? ඒ සියල්ලම අපි අවලෝකන කළා. දැන් අන්තිම නඩු දාලා මෙහෙම අපි දෙන්නේ අපි මේ සියලු දෙනා 2004 ඉඳන් 2018 15 දක්වා ඒ සියලු දෙනාටම
ගරු කතාන ගාමිණී ලෝකයේ මන්ත්‍රීතුමා මම කියන්නේ වෙන්නේ මොකද්ද කියලා මේ ඊයේ පෙරේද අපේ මේ සුසිල් ප්‍රේමදාන්ත ඇමතිතුමා දන්න කතාව උඩහමුල්ලේ ඩිපෝ එක උඩහමුල්ලේ ඩිපෝ ඔබතුමා අර මේ කවුද ඔබතුමා දන්නද උඩහමුල්ලේ ඩිපෝ එක කර කවුද පළාත් සභාවේ മന്ത്രി කෙනෙක් ඉන්නේ ඔයාගේ නෝනා කාන්ති කොඩිකාර පළාත් සභාවේ මේ සභාවේ නේ උඩහමුල්ලේ ඩිපෝ එකේ ජනාධිපතිතුමනි හිටපු ජනාධිපතිතුමනි උඩහමුල්ලේ ඩිපෝ එක ඉල්ලගෙන තියෙනවා පෝෂණ මළු බෙදන්නේ කිය මේ රජයේ වැඩසටහනක් කියලා මොකද්ද කරේ ඔබතුමාගේ භාර්යාවගේ ලොකු පින්තූරයක් ගහලා ගාමින් ලොකුගේ ඇමතිතුමාගේ පින්තූරයක් ගහලා ඔබතුමාගේ දේශපාලන පක්ෂයේ පොහොට්ටුවේ මහා විශාල රැස්වීමක් කරා රජයේ ඉඩමක. ඒක තමයි අහන්න. උපාලි කොඩිකාර, කාන්ති කොඩිකාර ඔබතුමාගේ භාර්යාව ගියාද නැද්ද කියලා මම දන්නේ ශිරාන්ති රාජපක්ෂ ආර්යාවගේ මේ ප්‍රධානත්වයෙන් කියලා තමයි ගහලා තිබුණේ. මම ඔබතුමාට දැන් පින්තූරයක් අරගෙන පෙන්නන්න. දැන්. ඔව්. ඒක මම භාවිතා කරන්නේ
ඩිප්. Order please. Order please. අද ශෝක පණිවිඩය තියෙන මම යන්න stop with this. අද දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඥාතින් උඩ ඉන්නවා අයට
බොරු රජේ දේපල ඔබතුමාට බෑ දේශපාලන පක්ෂ මේ ගිය සතියේ කරේ
නෑ ගරු අනුරජානගේ මැතිතුමා ඔඩර් ප්ලීස්